ஆர் சீதரமன் பகத்தார்.
கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த நாட்டிலே சுகாதாரம் மற்றும் ஏனைய வரி சட்டங்கள் தொடர்பில் இன்றைய விவாதம் இருந்தாலும், கடந்த திங்கட்கிழமை கிளிநொச்சி மாவட்டத்திலே முல்லைத்தீவு மாவட்டத்தினுடைய நீதிபதியாக இருந்து இந்த நாட்டிலே அச்சுறுத்தல் காரணமாக சட்டமா அதிபர் மற்றும் உயர் அதிகாரிகளுடைய அழுத்தம் காரணமாக தன்னுடைய குடும்பத்தின் பாதுகாப்பு கருதி இந்த நாட்டை விட்டு இன்னொரு நாட்டிலே தஞ்சம் புகுந்திருக்கின்ற டி சரவணராஜா நீதிவானுடைய அந்த பயணம் தொடர்பிலே மக்கள் கொண்டிருக்கின்ற தமிழ் மக்கள் கொண்டிருக்கின்ற அச்சம் காரணமாக அவர்கள் ஒரு பாரிய ஆர்ப்பாட்டத்தை அழுத்தத்தை கிளிநொச்சி மண்ணிலே நேற்று முன்தினம் செய்திருந்தார்கள். இன்று யாழ்ப்பாணத்திலே அந்த போராட்டம் மிக மனித சங்கிலி போராட்டமாக யாழ்ப்பாண மண்ணிலே தமிழ் தேசிய கட்சிகள் இணைந்து தமிழ் மக்கள் எல்லோரும் இணைந்து அந்த அடையாளத்தை உலகுக்கு சொல்லுகின்றார்கள். ஆனால் இந்த நாட்டிலே இருக்கின்ற தலைவர்களிடம் அது பற்றிய சிந்தனை ஒரு கிஞ்சித்தும் இருப்பதாக எனக்கு தெரியவில்லை. மிக முக்கியமாக நேற்று முன்தினம் கிளிநொச்சி மாவட்டத்திலே இருக்கின்ற வர்த்தகர் சங்கம், வர்த்தக சேவை சங்கம், முச்சக்கர வண்டி உரிமையாளர் சங்கம், வாகன உரிமையாளர் சங்கம், வடக்கு கிழக்கு மாகாண பெண் தலைமைத்துவ உறுப்பினர்களினுடைய பங்களிப்புகள், வலிந்து காணாமல் ஆக்கப்பட்டவருடைய சங்கம், இவ்வாறு பல்வேறுபட்ட சங்கங்கள் சார்ந்த உறுப்பினர்கள் கிட்டத்தட்ட 120 பேருடைய கையொப்பத்தோடு ஐக்கிய நாடுகள் சபையினுடைய பொதுச் செயலாளர் அண்டனியோ குட்ரஸ் அவர்களுக்கு இலங்கையிலே இருக்கின்ற இலங்கைக்கான வதிவிட பிரதிநிதி, ஐக்கிய நாடுகள் சபையின் வதிவிட பிரதிநிதி மார்க் ஆண்ட்ரே பிரான்ச் அவர்கள் ஊடாக ஒரு கடிதம் அனுப்பி வைக்கப்பட்டது. அந்த கடிதத்தினுடைய மூல பிரதியை இன்றைய தினம் நான் காலை இலங்கைக்கான வதிவிட பிரதிநிதியினுடைய அலுவலகத்திலே ஆண்ட்ரே பிரான்ச் அவர்களிடம் இன்று நான் கையளித்திருந்தேன். அந்த கையளிக்கப்பட்ட பிரதியினுடைய ஒரு போட்டோ பிரதியையும் நான் சபாபீடத்துக்கு சமர்ப்பிக்கின்றேன். கௌரவ தவிசாளர் அவர்களை அதனையும் தாங்கள் சபாபீடத்தில் ஏற்றுக்கொள்ளுமாறு கேட்டுக்கொள்கின்றேன். மிக முக்கியமாக இந்த நாட்டிலே பல்வேறுபட்ட நெருக்கடிகள் பிரச்சனைகள் இருக்கிற பொழுதும் நீதியான ஒரு செயல்பாடு இல்லாமல் போனதும் நீதித்துறை தன்னுடைய நடவடிக்கைகளை சாகடித்து கொண்டதும் இந்த நாடு தொடர்ந்தும் வங்குரோத்து நிலைக்கு போவதற்கு ஒரு காரணமாக இது அமைந்திருக்கிறது. அதனைத்தான் இந்த யாழ்ப்பாண மண்ணிலே மிக நீண்ட மனித சங்கிலி போராட்டம், நீண்ட நாட்களுக்கு பிறகு அந்த மக்கள் திரண்டு தங்களுடைய உணர்வுகளை வெளிப்படுத்தக்கூடிய வகையிலே அந்த போராட்டத்தின் வடிவங்கள் இன்று அமைந்திருந்தது. இனியும் அரசாங்கம் சர்வதேச விசாரணை இல்லை, நான் சர்வதேச விசாரணைகளை ஏற்றுக்கொள்ள மாட்டேன் என்றெல்லாம் சொல்லி மார்தட்டுவதை முதல்ல நீங்கள் நிறுத்த வேண்டும். நீதியான விசாரணை இந்த நாட்டில் இல்லாதபடியால் தான் ஒரு சர்வதேச விசாரணை பற்றி ஏனையவர்கள் கேட்கிறார்கள். குறிப்பாக நான் நேற்று முன்தினமெல்லாம் சில யூடியூப் சமூக வலைத்தளங்களிலே பார்க்கிற பொழுது ஜனாதிபதி அவர்கள் ஜெர்மனி நாட்டிலே ஒரு ஊடகத்திற்கு வழங்கிய செவியில் நாங்கள் என்ன செகண்ட் கிளாஸா என்று அவர் கேட்கிறார். இது ஒரு கெத்தான கேள்வி. அவர் ஜனாதிபதி, இந்த நாட்டினுடைய தலைவர், அவர் அவ்வாறு கேட்பதிலே நாங்கள் யாரும் பிள்ளையாக பார்க்கவில்லை. அது அவருடைய அந்த தனித்துவத்தை காட்டுகிறது. ஆனால் அவருடைய முகத்திலே ஒரு தளர்வு இருக்கிறது, அவர் டென்ஷன் ஆகிறார், கோபம் அடைகிறார் என்பதெல்லாம் மிக தெளிவாக தெரிகிறது. இந்த நாடு மிகப்பெரிய அளவிலே பொருளாதாரத்தில் வங்குரோத்து அடைந்திருந்த பொழுது, பல நாடுகளிடம் கையேந்துகிற பொழுது அந்த செகண்ட் கிளாஸ் எண்ணம் ஏன் வராமல் போனது? அதே நேரம் குடும்பம் இந்த நாட்டிலே இருந்த சொத்துக்களை சூறையாடியது, சட்டத்துக்கு முரணாக சொத்துக்களை சேர்த்தார்கள், வெளிநாடுகளிலே சொத்துக்களை குவித்தார்கள். இன்றும் அவருடைய சொத்துக்கள் உகண்டா முதல் பல நாடுகளில் இருக்கின்றன என்று செய்திகள் சொல்கின்றன. ஏன் அதை விசாரிக்க முடியாமல் இந்த நாட்டின் ஜனாதிபதி இருக்கிறார்? அதனைத்தான் அந்த நாட்டினுடைய செய்தியாளர் கேட்கிறார், நீங்கள் ஏன் இந்த நீதி விசாரணைகளை மேற்கொள்ளவில்லை? ஒரு வெளிநாட்டில் இருக்கிற செய்தியாளர் கேட்டால் அதற்கு செகண்ட் கிளாஸா என்று கேட்பது, நாங்கள் கடன் வாங்கும் பொழுதும் அல்லது கொள்ளையடித்தவர்களை காப்பாற்றுகிற பொழுதும் அந்த எண்ணங்கள் வராமல் இருப்பது இந்த நாட்டினுடைய ஒரு உயர்ந்த மனிதனுக்கு அழகானதா என்பதை நான் இந்த சபையிலே கேட்க விரும்புகிறேன். மிக முக்கியமாக இந்த நாட்டிலே யுத்தம் நடைபெறுகிற பொழுது, கௌரவ தவிசாளர் அவர்களே, இந்த நாட்டிலே யுத்தம் நடைபெறுகிற பொழுது அந்த யுத்தத்தை முடிவுக்கு கொண்டு வர என கூறி உலகத்திலே உள்ள எல்லா நாடுகளிடமும் இந்த நாட்டினுடைய தலைவர்கள் பிச்சை எடுத்தார்கள், காசு வாங்கினார்கள், ஆயுத தளபாடங்களை வாங்கினார்கள். சொந்த நாட்டில் இருந்த உங்களுடைய சகோதரர்கள் மீது மிகப்பெரிய இனப்படுகொலை புரிவதற்கு யுத்த தாங்கிகளையும் ஆயுத தளபாடங்களையும் கொள்வனவு செய்து பல்வேறுபட்ட குண்டுகளை வீசி, போஸ்போரஸ் குண்டுகளை வீசினார்கள், கொத்தணி குண்டுகளை வீசினார்கள். மக்களை இன்ன இன்ன இடங்களுக்கு செல்லுங்கள் என்று சொல்லி அவர்களை பாதுகாப்பு இடம் என அறிவித்து விட்டு அந்த இடங்களில் தாக்குதல் நடத்தினார்கள். வைத்தியசாலைகளில் தாக்குதல் நடத்தினார்கள், ஆலயங்களில் தாக்குதல் நடத்தினார்கள். இதெல்லாம் நடந்து முடிந்தது இந்த நாட்டில். நான் கேட்கிறேன், அப்பொழுதெல்லாம் நீங்கள் ஃபர்ஸ்ட் கிளாஸாக இருந்தீர்களா இந்த நாட்டில்? ஆகவே உங்களுடைய நடவடிக்கைகள் தான் உங்களை செகண்ட் கிளாஸாக இந்த நாட்டிலே மாற்றியிருக்கிறது. அதனால் தான் இந்த ஜனாதிபதியினுடைய வார்த்தைகளில் கூட அது நாங்கள் என்ன செகண்ட் கிளாஸாக என்று கேட்கிற அளவிற்கு அந்த நிலைமை வந்திருக்கிறது. ஆகவே ஒன்றை நாங்கள் புரிந்து கொள்ள வேண்டும், இந்த நாட்டிலே 80 வருஷமாக இருக்கின்ற ஒரு பிரச்சனையை தீர்க்க முடியாமல், பிரச்சனையினுடைய ஆணி வேருடைய அடையாளத்தை தெரியாமல், அதனை அடையாளம் காண முடியாமல், யுத்தம் முடிந்த பிறகும் இன்றும் தொடர்ந்து இந்த நாட்டிலே இவ்வாறுதான் சிந்தித்துக் கொண்டிருந்தால் இந்த நாடு எவ்வாறு முன்னேற்ற முடியும்? இந்த நாடு எவ்வாறு சரியான பாதையிலே செல்ல முடியும்? இந்த நாட்டினுடைய எதிர்காலம் என்ன? இந்த நாட்டிலே இன்று புத்திஜீவிகள் ஓடிக்கொண்டிருக்கிறார்கள். தனிய தமிழர்கள் மட்டுமல்ல, இப்பொழுது இந்த நாட்டிலே சிங்கள இளைஞர் யுவதிகள், சிங்கள கனவான்கள், சிங்கள புத்திஜீவிகள் இந்த நாட்டை விட்டு ஓடிக்கொண்டிருக்கிறார்கள். சுகாதாரத்துறையிலே இன்று கண் வங்கி பற்றிய ஒரு நிகழ்வு இருந்தாலும் கூட, ஒரு ஐட்டம் இருந்தாலும் கூட, இந்த இடத்திலே நான் GMOA, த கவர்மெண்ட் மெடிக்கல் ஆபீசர்ஸ் அசோசியேஷன், இவர்கள் வெளியிட்டிருக்கிற ஒரு அறிக்கையை நான் உங்களிடம் சமர்ப்பிக்க விரும்புகிறேன். நாட்டிலிருந்து வைத்தியர்களின் வெளியேற்றம் காரணமாக சுகாதாரத்துறையில் ஏற்பட்டுள்ள பாரிய நெருக்கடி மற்றும் இதனை தீர்ப்பதற்காக அரச மருத்துவ அதிகாரிகள் சங்கத்தினால் முன்வைக்கப்பட்டுள்ள 8 மடங்கான யோசனை முன்மொழிவுகள் என்று அவர்கள் 18/9/2023 இந்த ஆண்டு சென்ற மாதம் 18ஆம் தேதி இவ்வாறான ஒரு அறிவித்தலை அவர்கள் இந்த நாட்டின் தலைவர்களுக்கும் இந்த நாட்டில் இருக்கின்ற சகல துறையினருக்கும் வெளியிட்டிருக்கிறார்கள். அதில் அவர்கள் குறிப்பிடுகின்ற முக்கியமான விஷயம், வரலாற்றில் ஒரு காலமும் காணப்படாத அளவில் வைத்தியர்கள் நாட்டை விட்டு வெளியேறி கொண்டிருக்கின்றனர். இதன் காரணமாக வைத்தியசாலைகளில் ஏற்பட்டுள்ள பாரிய நெருக்கடி தற்பொழுது மக்கள் மத்தியில் பேசுபொருளாக காணப்படுகின்றது. இதன் காரணமாக நகருக்கு வெளியே தூர இடங்களில் காணப்படுகின்ற பல்வேறு வைத்தியசாலைகளின் விசேட வைத்திய பிரிவுகள் வீழ்ச்சி அடைந்துள்ளமை தொடர்பாக அண்மை காலமாகவே நாட்டின் பிரதான ஊடகங்கள் வாயிலாக சுட்டிக்காட்டப்பட்டுள்ளது. தற்பொழுது கடந்த 1 வருட காலப்பகுதிக்குள் சுமார் 1500 வைத்தியர்கள் நாட்டை விட்டு வெளியேறியுள்ளனர். இதனை விட பாரதூரமான விடயம் யாதனில் சுமார் 5000 வைத்தியர்கள் வெளிநாடுகளில் போய் தொழில் புரிவதற்கான தகமைகளை மற்றும் பரீட்சைகளை பூர்த்தி செய்து எதிர்வரும் மாதங்களில் நாட்டை விட்டு வெளியேற தயாரான நிலையில் காணப்படுகின்றனர். எனவே இத்தருணத்தில் விரைவாக தீர்வுகள் முன்வைக்கப்படாவிட்டால் தற்பொழுது காணப்படும் நெருக்கடி ஒரு பாரிய அழிவாக மாற்றம் அடைவதை தவிர்க்க முடியாது போகலாம். இதனால் கொழும்பை அண்டிய பிரதேசங்களில் உள்ள பிரதான வைத்தியசாலைகள் கூட வீழ்ச்சி அடைவதற்கான வாய்ப்புகள் காணப்படுகின்றன. இது இந்த நாட்டில் உள்ள கிட்டத்தட்ட 95% அதிகமான வைத்தியர்களை அங்கத்தவர்களாக கொண்ட கவர்மெண்ட் மெடிக்கல் ஆபீசர்ஸ் அசோசியேஷன் GMOA தன்னுடைய ஒரு ஸ்டேட்மெண்டாக இதனை ஒரு அபாய சங்காக முன்வைத்திருக்கிறது. இந்த நாட்டில் இருக்கின்ற சுகாதார அமைச்சர் அல்லது இங்கே இருக்கின்ற தலைவர்கள், நீங்கள் இதை எப்படி பார்க்க போகிறீர்கள்? இந்த அபாய சங்கு எவ்வாறு ஊதப்பட்டிருக்கிறது? இன்றைக்கு இலங்கையில் இருக்கின்ற கனடா தூதரகம், பிரித்தானிய தூதரகம், அமெரிக்க தூதரகம், இங்கே இருக்கின்ற தூதரகங்களிலே நீங்கள் சென்று பாருங்கள். குறிப்பாக கனடா தூதரகத்திலே மக்கள் நிரம்பி வழிகிறார்கள். பிரித்தானிய தூதரகத்திலே வேலை பெற்று செல்வதற்கான இளைஞர் யுவதிகள் வரிசையில் நிற்கிறார்கள். தூதரகங்கள் நிரம்பி இருக்கிறது. சிங்கள தமிழ் முஸ்லீம் இளைஞர்களால் இந்த நாட்டினுடைய தூதரகங்கள் வெளிநாடுகள் நோக்கி படையெடுப்பதற்காக நிரம்பி வழிகிறது என்றால் இந்த நாட்டிலே என்ன நடக்கிறது? இந்த நாடு என்ன நம்பிக்கையை கொடுக்க போகிறது? கடந்த 6 ஆண்டுகளாக இலங்கையிலே பல்கலைக்கழகங்களில் படித்து வெளியேறிய கிட்டத்தட்ட 2 லட்சம் பட்டதாரிகள் வேலை இல்லாமல் தெருக்களில் இருக்கிறார்கள். இந்த நாட்டினுடைய திட்டம் என்ன? உங்களுடைய ஐடியா என்ன? நீங்கள் இந்த நாட்டை கொண்டு செல்வதற்கான பொருளாதார சிந்தனைகள் என்ன வைத்திருக்கிறீர்கள்? இந்த பெரிய நாட்டை யுத்தம் முடிந்து விட்டது, ஆசியாவின் ஆச்சரியம், நாங்கள் கனவுலகிலே மிதக்கிறோம் என்று சொல்லுகிற தலைவர்கள், உங்களுடைய ஆச்சரியம் என்ன? பௌத்த விகாரைகளை வைக்கிறது, சைவ ஆலயங்களை இடிப்பது, அந்த இடங்களில் காணிகளை பிடிப்பது, தொடர்ந்தும் இனவாத ரீதியாக சிந்திப்பது, சிங்களத்தை மேலோங்க செய்வது, இதுதான் உங்களுடைய சிந்தனையா? இப்படித்தான் நீங்கள் இருக்க போகிறீர்களா? அப்படி என்றால் நீங்கள் இந்த நாட்டிலே வேலை இல்லாமல் இருக்கிற இளைஞர் யுவதிகளுக்கு சொல்லுகிற செய்தி என்ன? நாட்டினுடைய விடை என்ன? தயவு செய்து தலைமை தாங்கும் உறுப்பினர்களை, நீங்களும் ஒரு வெளிநாட்டிலே படித்துட்டு வந்த ஒரு இளைஞன், உங்களுக்கு தெரியும் வெளிநாட்டுடைய கல்வி. இந்த நாட்டில் இருக்கின்ற இளைஞர் யுவதிகளுக்கு நம்பிக்கை தரக்கூடிய வகையில் நீங்க இதை சொல்ல போகிறீர்கள். இந்த நாட்டினுடைய சுய பொருளாதார உற்பத்தியாக இருந்த ரப்பர், தென்னை, தெங்கு உற்பத்திகள் வீழ்ச்சி அடைந்து விட்டன. ஏற்றுமதி அல்ல படானாக கீழே விழுந்திருக்கிறது. அதே நேரம் இந்த நாட்டினுடைய ஆடை உற்பத்தி, துணியை இறக்குமதி செய்து தைத்த ஆடைகளை ஏற்றுமதி செய்த ஆடை உற்பத்தி மிக மோசமாக விழுந்திருக்கிறது. பல ஆடை தொழிற்சாலைகள் மூடப்படும் நிலையில் உள்ளன. கிளிநொச்சியில் இருக்கின்ற இரண்டு ஆடை தொழிற்சாலைகளில் கடந்த 2 மாதங்களாக இளைஞர் யுவதிகள் அங்கே வேலை பார்த்த கிட்டத்தட்ட 4000 பேருக்கு 2 மாத சம்பளத்தோடு லீவு வழங்கப்பட்டிருக்கிறது. இது ஒரு அவர்களுக்கு அறிவிக்கப்பட்டிருக்கிற முதலாவது செய்தி, மணியோசை, ஆபத்தான மணியோசை. இன்னும் ஒரு கொஞ்ச நாள் எங்களுக்கு ஓனர் இல்லை, எங்களுக்கு கிடைப்ப இதை தருமாறு கேட்பதற்கு நாடுகள் இல்லை. ஆகவே நாங்கள் பக்தியினுடைய வேலையை மூடப்போகிறோம் என்றால் கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்ற கிட்டத்தட்ட 5000 இளைஞர் யுவதிகள், குடும்பஸ்தர்கள் வேலை இல்லாமல் தெருவுக்கு வரப்போகிறார்கள். யார் இதுக்கு பதிலளிக்க போகிறார்கள்? நாங்கள் நாட்டை எழுப்புகிறோம், வளர்த்துகிறோம், நாங்கள் நாட்டிலே கோலோச்சுகிறோம் என்று சொன்னவர்கள் எல்லாம் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை பற்றி என்ன உங்களுடைய சிந்தனைகள் என்ன? இங்கே இருக்கின்ற இந்த நாட்டினுடைய நிபுணர்கள், இந்த நாட்டில் இருக்கின்ற பொருளாதார நிபுணர்கள், கல்வி நிபுணர்கள், இந்த நாட்டில் இருக்கின்ற அறிவியல் நிபுணர்கள் நாட்டை விட்டு ஓடிக்கொண்டிருக்கிறார்கள். நாடு அதல பாதாளத்துக்குள் போய்கொண்டிருக்கிறது. இதையெல்லாம் பார்த்து கொண்டிருக்கிற இந்த அரசாங்கத்தினுடைய ஒவ்வொரு உறுப்பினர்களும், இந்த பாராளுமன்றத்தில் அங்கம் வகிக்கின்ற ஒவ்வொருவரும் இனவாதம் பற்றி பேசுகின்றீர்களே தவிர, நீங்கள் இந்த நாட்டினுடைய பௌத்த பேரினவாதம் பற்றி பேசுகின்றீர்களே தவிர, யாரும் இந்த நாட்டினுடைய வளர்ச்சி பற்றி சிந்திப்பதாக நான் இந்த நாட்களிலே பார்க்கவில்லை. மிக முக்கியமாக பௌத்த பிக்குமார் கூட மதத்தை வளர்க்க வேண்டியவர்கள் காருண்யம் கருணை போதித்த புத்த பகவானுடைய காவியுடையோடு வெளியிலே வந்து அந்த சித்தார்த்தனுடைய கொள்கைகளை பின்பற்ற வேண்டியவர்கள், அவர்கள் இனவாத ரீதியாகவும் மதவாத ரீதியாகவும் நிற்கிறாரே தவிர, இந்த நாட்டினுடைய பொருளாதாரமோ, நாட்டில் இருக்கிற இளைஞர் யுவதிகளுக்கான நம்பிக்கையோ கட்டி வளர்க்கக்கூடியவர்களாக அவர்களால் மாற முடியவில்லை. இங்கே போதவசு கோலோச்சுகிறது. எங்கு இல்லை, எந்த இடத்திலே போதவசு இல்லை. ஒவ்வொரு நாட்களும் செய்தி வருகிறது, நீங்கள் கப்பலிலே கடலிலே இவ்வளவு கஞ்சா பிடித்தோம், இவ்வளவு கெரோயின் பிடித்தோம். ஆனால் யாரும் பிடித்தவர்களை காட்டுவதில்லை, யார் யார் பிடிக்கப்பட்டார் என்று சொல்வதில்லை. ஆனால் அண்மையிலே ஒரு கொஞ்சம் பேருக்கு மரண தண்டனை தீர்ப்பு வழங்குவதாக சொல்லப்பட்டிருக்கிறது. ஆனால் இந்த நாட்டிலே இவ்வளவும் ஏன் நடந்தது, எவ்வாறு வந்தது? இந்த அளவு போதவசம் கஞ்சாவும் இந்த நாட்டுக்குள் வருகிறது என்றால், இந்த நாட்டில் இருக்கின்ற வீங்கி போயிருக்கின்ற, மிதமிஞ்சி போயிருக்கின்ற இந்த நாட்டினுடைய படைகள் என்ன பார்க்கிறார்கள்? படைகளாலே தடுக்க முடியவில்லை. ஆகவே தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த நாட்டை பற்றி சிந்திக்கின்ற தலைவர்கள் வர வேண்டும். நீங்களும் ஒரு இளைஞன், நீங்கள் வெளிநாட்டிலே கல்வி கற்று வந்தவர், உங்களுக்கு இந்த நாட்டில் என்னுடைய நம்பிக்கை, இந்த நாட்டினுடைய ஒரு தனி மனிதன் நான், எனக்கு ஏதாவது செய்ய வேண்டும் என்ற சிந்தனையோடு இந்த மண்ணுக்கு வந்த ஒருவர் நீங்கள். உங்களை போல ஏன் நீங்கள் மற்றவர்களை வளர்க்க முடியாமல் இருக்கிறீர்கள்? நாட்டினுடைய சிந்தனை ஏன் வர முடியாமல் இருக்கிறது? பல்கலைக்கழகங்கள் மாணவர்களை உற்பத்தி செய்கிறது, வெளியிலே வருகிறார்கள், எத்தனை மாணவன் இங்கே நிற்பார்? மருத்துவத்துறை படிக்கிற மாணவனில் எத்தனை பேர் இந்த நாட்டில் இருக்க போகிறார்கள்? பொறியியல் துறை படித்த மாணவன் எத்தனை பேர் இந்த நாட்டிலே தங்கி வாழ முடியும்? அவர்களுக்கு உடனடி வேலை வாய்ப்பு என்ன? வர்த்தக முகாமைத்துவத்துறை அல்லது ஏனைய துறைகள், கலைத்துறைகள் முடித்து வந்த மாணவருடைய எதிர்காலம் என்ன, என்ன வேலை? மஹிந்த ராஜபக்ச அரசாங்கம் இருக்கிற பொழுது எந்த விதமான ஒரு சிந்தனையும் இல்லாமல், நாட்டினுடைய ஒரு அளவு திட்டங்கள் இல்லாமல் பட்டதாரிகளை எல்லாம் குவித்தார்கள் அலுவலகங்களில். இன்று உங்களுக்கு 5 வருஷம் சம்பளம் தரலாம், அல்லது சம்பளம் இல்லாமல் நீங்கள் லீவெடுங்கள், உங்களுக்கு பென்ஷனுக்கு நாங்கள் கணிக்கிறோம், நீங்கள் 8 வீதத்தை கட்டுங்கள், நாங்கள் 12 வீதத்தை கட்டுகிறோம், அல்ல நீங்கள் 12 வீதத்தை கட்டுங்கள், நாங்கள் 8 வீதத்தை கட்டுகிறோம். இந்த அரசாங்கம் கெஞ்சுகிறது, அரச உத்தியோகத்தரிடம் கெஞ்சுகிறது, நீங்கள் வெளியேறுங்கள், நாட்டை விட்டு போகலாம், நாட்டுக்குள்ளேயும் நீங்கள் நிக்கலாம் வேலை இல்லாமல், ஆனால் 5 வருஷம் லீவ் எடுங்க, வேலையை விடுங்க. பல பேர் இன்றைக்கு வேலைக்கு லீவு கொடுத்து விட்டு தெருக்கள்ல நிற்கிறார்கள். என்னுடைய காரணம் என்ன? தயவு செய்து நாட்டை பற்றி சிந்திக்கின்ற முதலிலே இந்த நாட்டை கட்டி வளர்ப்பதற்கான உங்களுடைய அஸ்திரம் என்ன? நாங்கள் வெறுமனே வெளிநாடுகளில் போயிருந்து பேட்டி அளிப்பதன் மூலம், அல்லது வெளிநாட்டு தலைவர்களுக்கு செய்தி வழங்குவதன் மூலம், ஒவ்வொரு தலைவர்களையும் சந்திப்பதன் மூலம் இந்த நாட்டில் கிடைத்து விட்டதாக வரலாறு இல்லை. அதனால் தான் கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களை நான் சொல்கிறேன், இந்த நாட்டில் ஒரு நீதியான நியாயமான பொருளாதாரத்தை நீங்கள் கட்டி வளர்க்க விரும்புகிறீர்களா? இந்த நாட்டினுடைய பொருளாதாரத்தை கட்டி வளர்ப்பதிலே தமிழர்களுக்கு ஒரு பங்கு இருக்கிறது. நீங்கள் பார்த்திருப்பீர்கள், கடந்த மாதம் நல்லூர் திருவிழாவில் எத்தனை புலம்பெயர் தமிழர்கள் கூடினார்கள். வள்ளிபுர ஆழ்வார் வடமராட்சியிலே வள்ளிபுர கோயிலே எத்தனை ஆயிரம் லட்சக்கணக்கான தமிழர்கள் திருவிழாவிலே கூடினார்கள். நெடுந்தீவுக்கு செல்லுகின்ற சிங்கள மக்கள் எவ்வளவு, நைனாதீவுக்கு செல்லுகின்ற சிங்கள மக்கள் எவ்வளவு என்று வெளிநாடுகளில் இருந்து வருகின்ற புலம்பெயர் தமிழர்கள் எத்தனை பேர். நீங்கள் வடக்கு கிழக்கில் இருக்கின்ற தமிழர்களை முதலில் புரிந்து கொள்ள பழகுங்க. அவர்களுக்கான அரசியல் அபிலாசை என்ன, அவர்களுடைய தாயகத்தினுடைய சொந்த மண்ணினுடைய தாகம் என்ன, அவர்களுடைய உண்மையை புரிந்து கொள்ளுங்கள். அவ்வாறு இந்த நாடு புரிந்து கொண்டால் நீங்கள் வடக்கு கிழக்கில் இருக்கின்ற தமிழர்களுடைய அரசியல் அபிலாசைகளை, அவர்களுடைய தனித்துவமான தாயகத்தை, அவர்களுடைய மொழி அடிப்படையிலான தாயக தேசத்துக்கான ஒரு அரசியல் தீர்வை, அவர்களுக்கு நீங்கள் நிரந்தரமான ஒரு அரசியல் தீர்வாக அதை வழங்க முனைகிற பொழுது இந்த நாட்டினுடைய பொருளாதாரத்தினுடைய மிகப்பெரிய பங்கை தமிழர்கள் ஆற்றக்கூடிய வாய்ப்பு மிக கூடிய அளவிலே உங்கள் கைகளில் இருக்கிறது. ஆகவே நீங்கள் தயவு செய்து வரலாற்றை திரும்பி பாருங்கள். பல நாடுகள் எவ்வாறு முன்னேறி இருக்கிறது, சிங்கப்பூர் இன்று எவ்வாறு முன்னேறினது, தமிழர்களை எப்படி அரவணைத்தார்கள், மொரீசியஸ் எப்படி முன்னேறி இருக்கிறது, தமிழர்களை எப்படி அரவணைத்தார்கள், மலேசியா எப்படி முன்னேறியது, பினாங்கு மாநிலம் எவ்வாறு தமிழர்களை அரவணைத்தது, தமிழ்நாட்டிலே இந்தியாவிலே தமிழ்நாடு பொருளாதாரத்தில் என்ன செல்வாக்கு செலுத்துகிறது. ஆகவே தமிழர்களுடைய மூளையை, அவருடைய பொருளாதார உழைப்பை இந்த நாடு பயன்படுத்த வேண்டுமானால் வடக்கு
கிழக்கிலே
அவர்களுக்கான ஒரு நிரந்தர கௌரவமான அரசியல் தீர்வை முன்வையுங்கள். நாடு பொருளாதாரத்தில் நீடித்து நிலைக்கக்கூடிய ஒரு வாய்ப்பை அடையும் என்பதை நான் இது ஆணித்தரமாக பதிவு செய்ய விரும்புகிறேன். இது ஒரு காலத்தின் பதிவு.
தேங்க்யூ. கரு மேஜர் சுதர்சன் தினிப்பிட்டி மெத்துமா வினாடி பக காலே
முனசாண்டு கரு மந்திரித்துமணி விசேஷம் ஸ்ரீலங்கா ஜாதிக அக்ஷி பாரய பணத்தை பிலிமத கதா கரண் பட்ட வஸ்தாவதியும் பிலிமதி ஸ்துதிவந்த் வெமி விசேஷம் சௌக்கிய சேஷ்டேட் எத்தனம ஔஷத வல்ட்டு முதல் வல்ட்டு அப்பி வேதம் கரண்ணே நாயாரகன் ரட்டன் நாயாரகன் நாயாவலின் தமாய் மே நொமிலே தின நொமிலே தின ரட்டாக்கு அப்பி நாயாரகன் ஜனதாவட்ட நொமிலே சாண தினம் ஔஷத நிகான் லபா தினம் மே மே வகை கண்ண ரட்டா எத்தக்கொட்ட அப்படி தக்கினோம் மே விழா விசேஷம் ரட்ட ஹரையானோ விஷால வசம் வைத்திய வரும் விஷால வசம் ரட்ட ஹரையானோ நொயக்குத் தேவால் நிசா தம்மே இயப்பெருதமாக பத்திரை தக்க மவுபி பத்திரை தக்க திதா சித்துனை செப்டம்பர் திவெந்தா பத்திரை தானவா தந்துன் எஸ்ஸா பட்டக பிட்ராட்டோல்ட் விக்குண்டா தம்மே மே கண்டாயம் மே ரட்ட ஹரையாண்ட அவசிய கட்டையுத்துக்கரான் எஸ் பேங்கு பெத்த இமலத்தாங்க அக்ஷி பெத்தடத் யோமு இல்ல ஏ வைத்திய ஒரு டிக்கிறத் எப்பாக்கிறவன் தான் மே அதான் மேக சங்விதான லுக்கு சங்விதான மே ரட்ட எப்பாக்கிறவன் மே வைத்திய ஒரு டத் ரட்ட எப்பாக்கிறவன் அதன கண்டாயம் அக்கிசிங் கர்ணதியா கெட்டிய தமாய் மொம்ம தாக்கி ஏகட ஹேத்துவ தமாய் மே மே ஆர்டிக்கல் எக்க பெலுவாம அப்பிட மார துக்க கெத்துன மாட்ட முகத்தமே வெண்ணு கீழ மங் ஹோயல பலண்ட கத்தா மங் ஹெவ்வா முகத்தமே விழா தீன் மே வகை தேக் வெண்ணு கோமது அப்பே ரட்டே ஜனதாவ ඇස් දන් දෙනවා කියලා ලියලා මියගිය ගමන් ඇස් දෙක දන් දෙන විදියට හදලා ඒ අවශ්‍ය කටයුතු සියල්ලම කරලා මියගියාට පසුවත් ඔවුන්ටත් නිදහස මේ ඔවුන්ට මේ ඔවුන් බලාපොරොත්තු වෙන දේ එහෙම නැත්නම් පිනවත් ලබා ගන්න බැරි අවස්ථාවක්ද මේ උදා වෙලා තියෙන්නේ කියලා බලනකොට ඇත්තටම මේක මහා බොරුවක්, මේක මහා අපරාධයක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි පටන් ගත්තේ මේ අක්ෂි මේ අයි බැංක් එක. මේ පටන්ගෙන මේ ක්‍රියාත්මක කරගෙන එනකොට දැන් මේ ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරු ටිකටත් එපා කරවන්න මේක ලොකු ව්‍යාපෘතියක් වදිර ක්‍රියාත්මක වෙනවා. ඒකට හේතුව තමයි මේ වගේ මම හොයලා බලනකොට ඇත්තටම ක්වොලිෆයිඩ් ડોක්ටර්ස්ලා මේ ડોක්ටර් කුසුම් රත්නායක වගේ ක්වොලිෆයිඩ් ડોක්ටර්ස්ලා එක්ක ඉන්න සෙක්‍රටරි වගේ ඒ ක්වොලිෆයිඩ් ડોක්ටර්ස්ලා ඉන්න ලංකාවටම දෙන්නයි මේගොල්ලන් එක්ක කතා කරන මේගොල්ලන් හිතින් වැටිලා මොකද්ද මේ අපිට කරන්න අපි මෙච්චර ඉගෙනගෙන අපි මෙච්චර ලංකාවට එලා සේවයක් කරනවා ලොකු සේවයක් කරනවා මේ අක්ෂිකාජය ඒ ලබා ගන්න අක්ෂිකාජය තියාගන්න පුළුවන් මේ කෝණ එක තියාගන්න පුළුවන් සති දෙකයි ඒ ලිකිඩ් එක දාලා තියාගන්න පුළුවන් සති දෙකයි සතියකින් තමයි හොඳම තත්ත්වයේ කෝණ එකක් මේ අත්බද්ධ කරන්න පුළුවන් එකක් තියෙන්නේ එමුනම් මේ සති දෙක ඇතුළත අපිට වැඩිපුර තියෙන ඒවා විදේශ රටවල් වලට ලබා දෙනවා ඒ සම්බන්ධතාවය ඇති කරගන්න රටවල් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න ඒ වගේම ඇයි මේ එක්ස්පයර් වෙන ඒවා දුන්නට මොකද වෙන්නේ වැඩිපුර තියනවනම් දුන්නට මොකද වෙන්නේ? ඒවට මුදලකුත් හම් වෙනවා. විශාල මුදලක් හම් වෙනවා. ඉතින් මේ වගේ කෝණිය ස්පෙෂලිස්ට්ලා ඒගොල්ලන්ටත් එපා කරන්න හදනවා නම් මේ රට මේ රට මේ විදිහට විනාශ කරන්න හදනවා නම් මේ කණ්ඩායමට අපි ඉඩ දිය යුතු නැහැ. මම කියන්නේ ඒකයි. එතකොට ඩොක්ටර් චරිත් ෆොන්සේකා තමයි මේකේ ඩිරෙක්ටර් හැටියට ඉන්නේ. ආයි බැංකේ ඩිපියුටි මෙඩිකල් මෙඩිකල් ඩිරෙක්ටර් තමයි ඩොක්ටර් කුසුම් රත්නායක.
ඔබතුමාගේ විනාඩිය කාලය.
අපරාධයක් ගරු මන්ත්‍රීතුමනි මට කියන්න දෙන විනාඩියක්. මේ බැංකුවේ දැන් ඇස් ලබා දෙන අර අය දැන් විශාල වශයෙන් අඩු වෙලා. දැන් මේගොල්ලන් කියන අපි ඇස් දීලා වැඩක් නැහැ නේ මේ විකුණන්න හදන මේක මේ බිස්නස් එකක් වෙලා කියලා. මේක හරි අපරාධයක්. මේ හදන්නේ ජනතාවට වෙන මතයක් ප්‍රචාරය කරන්න. මාධ්‍ය නිදහස අරගෙන මේකද කරන්නේ? මේකද කලියුත්තේ? මාධ්‍ය කියලා මොකද්ද මේ කරන්නේ? එක සෙක්ෂන් එකක්ම විනාශ කරනවානේ. එක පැත්තක්ම විනාශ කරනවා. ජනතාව දැන් කන්ෆියුස් වෙලා අපි දිහා බලන් ඉන්න අපෙන් ආනවා මොකද්ද මේ වෙන්නේ? රටේ තියෙන හැම දෙයක්ම විකුණනවද? අපි මේ දන් දෙන එකත් විකුණනවා නම් අපි මේ මැරෙන්න යනකොට දන් දෙන්න කියලා ලියලා තියෙන එකත් විකුණනවා නම් ඒක ප්‍රශ්නයක් කියලා. මේ වගේ ඇයි බොරු ප්‍රචාර කරන්නේ? මේක ජාතික අපරාධයක්. මේක ජාතික අපරාධයක්. මේවා කරන්න දෙන්න බෑ. ඒ වගේම මේ අතිරික්ත විදේශ රටවල මුදලට විකුණුවාට පස්සේ මේ ණය වෙලා අපි සෞඛ්‍ය ක්ෂේත්‍රේ නඩත්තු කරනකොට මේ මුදල් වලින් කරන්නේ අක්ෂිය ඒ අපි දන් දෙන ඒ පටකය ආරක්ෂා කරගන්න තියෙන ලික්විඩ් එක ඒක ගේනල්ලා ඒක තමයි ඒක ගේන එක තමයි මේගොල්ලන් කරන්නේ විශාල වශයෙන්. ඒකත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බරක් වෙන්නේ නැතුව ජනතාවට බරක් වෙන්නේ නැතුව ණය වෙන්නේ නැතුව ඒ දෙක කරනවා නම් ඒකටත් මේ ඒකත් විනාශ කරන තමයි මේ උත්සාහ කරන්නේ ගරු මන්ත්‍රීතුමනි. ඉතින් ඒක නිසා මේවට ඉඩ දිය යුතු නැහැ අපි. මේ ගැන හොඳට හොයලා බලලා මොකද මේ වගේ කාර්යයක් කරන්න ලොකු කණ්ඩායමක් ඉන්නවා. මේක නිකන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකේ මේ ටීම් එකක් ඉන්නවා. මේ ටීම් එකේන සෞඛ්‍ය ලේකම්තුමා ඉන්නවා, DGHS ඉන්නවා, අයි හොස්පිටල් එකේ ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා, තව අයි බැංක් එකේ ඩිරෙක්ටර්. මේ කණ්ඩායමක් එකතු වෙලා මේක අnder supervision කරන්නේ. මෙයා සුපයිස් කළ තමයි හැම දෙයක්ම කරන්නේ. එහෙම කරද්දි තමයි මේ වෛද්‍යවරුන්ට මඩ ගහන්න මේ විදිහේ කරන්නේ, මේ දේවල් කරන්නේ. මේකට ඉඩ දෙන්න එපා. පක්ෂ විපක්ෂ අපි බෙදාගෙන කෑ ගහන්න පුළුවන්. හැබැයි මේ වගේ මේ රට විනාශ කරන දේවල් වලට ඉඩ දෙන්න එපා කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේවා විශාල වශයෙන් වෛද්‍යවරුන්ට එපා වෙලා රට යන්නේ.
මන්ත්‍රීව අවසන් කරන්න.
ඔවුන්ට තියෙන. ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි මේක විශේෂයෙන්ම මේ ගැන අපි කතා කළ යුතුමයි. ඉතින් ඒ වගේම මට පොඩි වෙලාවක් දෙන්න. අපි පිටරට ගිහිල්ලා අක්ෂිපද්‍යයක් කරනවා නම් මේ වගේ දෙයක් කරනවා නම් ලක්ෂ 10ක් 20ක් යනවා ගරු
මන්ත්‍රීතුමා.
ඒක අපේ රටේ කරන ලක්ෂ දෙකකින් කරන්න පුළුවන්. එතකොට මෙඩිකල් ටුවරිසම් එකත් මේකේ ප්‍රොමෝට් කරන්න පුළුවන්. මෙඩිකල් ටුවරිසම් අපේ රටට ඇවිල්ලා ඕන තරම් අය මේ අක්ෂිපද්‍ය කරගන්න එයි ලංකාවට. අපිට මේ විදේශ මුදල් විශාල ප්‍රමාණයක් ගලාගෙන එන්න පුළුවන්. මෙඩිකල් ටුවරිසම් දිනු කරන්න පුළුවන්. මේකේ ඩෙන්ටල් සෙක්ෂන් එකත් ඒ වගේමයි. ඩෙන්ටලුත් ඒ වගේ. ENT
මන්ත්‍රීතුමා අවසන් කරන්න
තප්පර කීපයක් දෙන්න. ඩෙන්ටල් එකේ අපි දන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඩෙන්ටල් පිටරට ඉන්න අය ඉන්නවා. ඒ අය ලංකාවට ඇවිල්ලා දත් අලව ගන්න දතේ ප්‍රශ්නයක් ඇතුළු ලංකාවට එල්ල කරගන්න අපේ වියදම අඩුයි කියලා. විදේශ රටවල් වලට ගියාය. මගේ දන්න හිතවතුන් ඉන්නවා. විශාල වශයෙන් එනවා. එහෙමනම් අපිට මේක ටුවරිසම් ප්‍රොමෝට් කරන වගේම අපයටත් මේක ලොකු සහනයක්. මෙන්න මේකට විනාශ කරන්න දෙන්න එපා. මම ගෞරවයෙන් ඉල්ලා සිටින මේ ස්වභාවයෙන්ම මේවා විනාශ කරන්න දෙනවා. මේක ලොකු
සංවිධානයකින්
කරන දෙයක්. මේක මේ රට බිම දාන්න කණ්ඩායමක් උත්සාහ කරනවා. මේකට අපි කිසිසේත් පිට දෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කටයුතු කරන්න එපා කියලා මම ඉල්ලා සිටිමින් මේ අවස්ථාව ලබා දුන්න ස්තුතිවන්ත වෙමින් මගේ වචන සල්ප අවසන් කරන
ස්තුති. ඊළඟට ගරු උපුල් වෛද්‍ය උපුල් ගලප්පතිමන්තුමා විනාඩි 7ක කාලය.
ඔබ ස්තුති මුලාසාර මන්ත්‍රීතුමනි, අද දවසේ ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු බාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව ශ්‍රී ලංකා නීත්‍යානුකූල බැංකුවක් විදිහට ආරම්භ කරන්න යන මොහොත. මම හිතන අපි දන්නවා දේශමන්දු හඩ්සන් සිල්වා මැතිතුමා තමයි මේක පටන් ගන්න මූල ආරම්භය. 1959 දී එතුමා ආරම්භ කරපු වෛද්‍ය ශිෂ්‍යෙක් විදිහට ආරම්භ කරපු මේ අක්ෂිදාන බැංකුව සොසයිටි එක ඇති කිරීමේ ව්‍යාපාරයේ 1960 දී තමයි එතුමා සොසයිටියක් විදිහට මේක ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන්නේ. ඒ නිසා එතුමාට ගෞරවයක් එක්කරන ගමන් මම හිතන්නේ අද දවසේ මම සෞඛ්‍ය ආංශික කාර්යක සභාවේ ගිය සභාවේ ඉන්නකොට තමයි මේ බැංකු පනත ආවේ. ඒ පනත එනකොට අපි අඩුපාඩු කීපයක් දැක්කම හිතන්නේ ඒ අඩුපාඩු කීපය සංශෝධන තුළ ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මේ සෞඛ්‍ය මේ අක්ෂිදාන බැංකුව අක්ෂි බැංකු බාර පනත හැදීමට ඒ වගේම ඒ බැංකුව ක්‍රියාත්මක කරගෙන යන්න අද දවසේ මම හිතන්නේ විශේෂඥ වෛද්‍ය චරිත් පොන්සේකා, විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක වගේ මේ රටේ කෝනියල් සර්ජන්ස්ලා මම හිතන්නේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා මේ රටේ සෞඛ්‍ය ඉහළට ඔසවා තබන්න වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍යට සම්බන්ධ සියලුම සේවකයන් විශාල කාර්යභාරයක් ඉතිහාසය තුළ සිදු කළා තියෙනවා. ඒ නිසා අපේ මෑතකදී පත්වෙච්ච ඇමතිවරු මේ සෞඛ්‍ය පල්ලෙහාට දාන්න හැදුවට මේ රටේ සෞඛ්‍ය ඉහළට ගෙන ගන්න විශාල කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙන වෛද්‍යවරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය. ඒ නිසා තමයි අද දවසේ අපි එක පුරවැසියෙකුට අවුරුද්දකට ඩොලර් 50ක් වියදම් කළා ඉහළම සෞඛ්‍ය දර්ශක ටික ගෙන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් අපි ඩොලර් 50ක් අවුරුද්දකට වියදම් කරනකොට ඇමරිකාව ඩොලර් 10,000ක් ගෙනල්ලා වියදම් කළා එක පුරවැසියෙකුට. අද ඔවුන්ට ගෙන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ සෞඛ්‍ය දර්ශක මට්ටමට පමණයි. ඒක අපි ඒක මතක් කරන ගමන් අද සෞඛ්‍යයට වෙලා තියෙන අකතිය ගැනත් කතා කරන්න ඕනේ. අපි ගිය සෞඛ්‍ය ඇමතුමාට ගෙනාපු විශ්වාසභංග යෝජනාවේදී අපි පුනපුනා කිව්වා මේ රටේ ඖෂධ හිඟය නිර්මාණය කරේ හිතාමතාමයි. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත් දවස් ඉඳලා එතුමාගේ කාර්ය මණ්ඩලය සහ එතුමා විසින් මේ ඖෂධ හිඟය නිර්මාණය කරා. ඒ නිර්මාණය කිරීම හරහා හදිසි මිලදී ගැනීම සිද්ධ කරා. අපි අනන්ත අප්‍රමාණිකව මේ හදිසි මිලදී ගැනීම වලට මෙච්චර යන්න එපා. මේ රටේ අහිංසක මිනිස්සු බදු ගෙවන සල්ලි වලින් මේ රටේ බිලියන 160ක මුදලක් ඖෂධ සඳහා වෙන් කරනවා. මේ බිලියන 160 අවභාවිතා කරන්න එපයි කියලා අපි කිව්වා. හැබැයි අද එතුමාම එතකොට මෙතන හිටපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මේ ඖෂධ මේ බාල ඖෂධ මොනවද මේවම ගැන අපි දන්නේ නැහැ, බාල ඖෂධ කියලා එකක් තියෙනවද වර්ග තියෙනවද කියලා මේ කෑ ගහන්න ගත්තා. ඒ වගේම අද මේ ගිය සතිය වෙනකොට සෞඛ්‍ය ඇමැතිතුමාම පිළි අරගෙන තියෙනවා මේ බාල ඖෂධ වර්ග තියෙනවා. ඒ බාල ඖෂධ ගෙන්නන්න මේ ඉතාමත්ම කූට ලේකන සකස් කරමින් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළම එතුමාගේ අනුදැනුම ඇතුව හෝ නැතුව මේව සිද්ධ වෙනවායි කියලා එතුමාම අද පිළි අරගෙන තියෙනවා. ඒ සඳහා මම හිතන්නේ අපි කියනවනම් මේ අර හියුමන් ඉමුනෝගොබුලින් කියන බෙහෙත මේ රටේ මිනිසුන්ට ගේන්න එන්නත් 22,500ක ප්‍රමාණයකට ටෙන්ඩර් එක දුන්නා ISO සෙල්ස් බයෝටෙක් කියන ශ්‍රී ලංකාවේ කම්පැනි එකට. ඒ වගේම ලිවෙල්ස් බයෝෆාමා කියන ඉන්දියානු ඒ නිෂ්පාදන කම්පැනියට. අද වෙනකොට 385ක් ලංකාවට ගෙන්නලා තියෙනවා. ඒ 385ම පහේම මොනවාරි ප්‍රශ්නයක් තියෙන නිසා, ඇලර්ජිස් තියෙන නිසා, ආසාත්මිකතා තියෙන නිසා ඒ සියල්ල නැවත ගෙන්නලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. හැබැයි මේක දැන් මෙතුමල්ලා කියන කූට ලේඛනයක් හරහාලු මේක ගෙනාවේ. මම දන්නේ කූට ලේඛන හදන්න කවුද අනුමැතිය අනුදැනුම කාගේ අනුදැනුම ඇතුවද මේක කරන්න කියලා. අපි දන්නවා මේ කූටලේකන ඖෂධයක් ගෙන්නන්න මෙහෙම කූටලේකන හදලා ගෙන්නනවා නම් මේ රටේ සෞඛ්‍ය පිළිබඳ අපිට තියෙන පැහැදිලිතාවය මොකද්ද? විනිවිදභාවය මොකද්ද? මේ රටේ ජනතාවට තියෙන විශ්වාසය මොකද්ද? ඒ නිසා අපි දන්නවා ඒ ඖෂධය 13%ක් 13%යි ගෙන්නලා තියෙන ලංකාවට. ඒ කියන්නේ 22,500ක ඕඩර් එකට
ඔබතුමා විනාඩි ඒ කාලයක් තියෙනවා.
70%ක් සල්ලි ගෙවලා රුපියල් මිලියන 130න් හිඟ තියෙන 40යි. අනිත් ඔක්කොම ගෙවල ඉවරයි. ඒ නිසා මේ තත්ත්වය නැති වෙලා තියෙන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. මම හිතන්නේ සෞඛ්‍ය ඇමතිතුමාම සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් මේක පිළි අරගෙන තියෙනවා. ඒ වගේම අපි දන්නවා පහුගිය මාස 10ට ඖෂධ නැවත, ඒ කියන්නේ බාල ඖෂධ නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙන්නගෙන තියෙනවා 89ක්. අද දවස වෙනකොට මේ අවුරුද්ද ඇතුළත. ඒ නිසා අපි මේ 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 සම්බන්ධව අපි කියනවා, මේ සම්බන්ධව අපි පාර්ලිමේන්තුවේ කිව්වා. නමුත් ඒ කිව්ව කිසි දෙයක් කනකට ගත්තේ නැහැ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු. අදත් සෞඛ්‍ය ඇමතිවරයා ඉතාමත්ම යහමින් සෙමින් දැහැමින් සෙමින් තමන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කරමින් ඉන්නවා. හැබැයි අපි ඔහුට විරුද්ධව අපි ඡන්දෙ දුන්නා. නමුත් අපිට ඔහු ඉවත් කරගන්න බැරුණා. මේ රටේ ජනතාවට වග කියන්න ඕනේ මේ රටේ මේ මේ අපේ ආණ්ඩු පක්ෂයේ ඉන්න ඔතුමාට ඡන්දෙ දීපු සියලු දෙනාම. අපි කියනවා ඒ වගේම අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟය අද දවසේ අපි දන්නවා ඉතාමත්ම දරුණු තැනකට ඇවිල්ලා තියෙන්නේ. අද දවසේ වෙනකොට 2000කට ආසන්න වෛද්‍ය ප්‍රමාණයක් පිටරට ගිහිල්ලා තියෙනවා. තවත් 5000කට ආසන්න ප්‍රමාණයක් පිටරට යනවා. අපි දන්නවා මේ සියල්ල 18,000ක් ඉන්න වෛද්‍යවරුන්ගෙන් 130ක් විතර රට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ඔබතුමාලගේ ප්‍රදේශයේ තියෙන සෙන්ට්‍රල් ඩිස්පෙන්සරිස් ටික, ඒ වගේම තමයි දිසා රෝහල් ටික වැහෙනවා. ඒ වගේම තමයි මූලික රෝහල් වල, ඒ වගේම තමයි මහ රෝහල් වල ඉන්න විශේෂඥ වෛද්‍යවරු ටික රට ගියාට පස්සේ ඒ රෝහල් වල විශේෂඥ ඒකක වැහෙනවා. එතකොට තමයි ඔබතුමාට තේරෙන්නේ තත්ත්වය බල ඔබතුමාට එතකොට තමයි තේරෙන්නේ ගමට ගියාට පස්සේ
මන්තුමා අවසන් කරන්න
ඒකම අපි කියනවා
මේ ඔබතුමාගේ කාලය අවසන්යි
මේ සියල්ල හෙලි කරගන්න මට විනාඩි මේ සියල්ල හෙලි කරගන්න ගමන් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ අධ්‍යක්ෂකවරු විවිධ අධ්‍යක්ෂකවරු වෛද්‍යවරු දඩයක් කිරීමේ වෙනම මෙහෙයුමක් දියත් කරනවා මේ වෛද්‍යවරු තියාගන්නවට වැඩිය වෛද්‍යවරු යවන්න වැඩපිළිවෙලක තමයි ඔවුන් ඉන්නේ ඒ නිසා අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ රටේ ජනාධිපතිවරයාට මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න ක්‍රියාමාර්ග ගන්න නැත්නම් මේ ඉන්න වෛද්‍යවරු ටිකත් රට යවන වැඩපිළිවෙලක තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ අධ්‍යක්ෂකවරු අදටත් ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියා කරන්නේ ඒ වගේම තමයි මේව සම්බන්ධව මාධ්‍ය හෙලි කරනකොට මේ වැරදි දූෂණ වංචා ටික හෙලි කරනකොට මාධ්‍ය මර්ධනයකට අද කටයුතු කරනවා
මන්තුමා අවසන් කරන්න ඔබතුමා වෙලාව අවසන්යි
අපේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු වලට මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන හිමිකරුවන් ගෙන්නන වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක වෙනවා මම දන්නේ මේ මේ අද දවසේ ඊයේ දවසේ ඉදිරිපත්
කරන මන්තුමා අවසන් කරන්න ඔබතුමා වෙලාව අවසන්යි
මට විනාඩියක් දෙන්න මම ඉවත කරන මට විනාඩියක් දෙන්න
කාලය අද
ඔබතුමාලා ගෙන ආපු මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක මේ මේක එන 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 අර අර IMF එකකතා ලියවිල්ලේ එන මේ මේ පෙරහැරේ කාරණා මේ මේ නැට්ටුව තමයි එන්නේ මේ මේ අර ආවේ කසකාරයා තමයි IMF ලියවිල්ල අපි ඔබතුමාලා අර අත උස්සලා අත් දෙකම උස්සලා සම්මත කරේ IMF එකකතා ටික ඒ වයින් එන පෙරහැරේ එන ටික තමයි මේ එන්නේ ඒ නිසා මේ 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 ත්‍රස්ත විරෝධී පනත්
මන්තුම අවසන් කරන ඔබතුමා වැඩිපුර කාලය අරන් දිනවා කරුණාකර අවසන් කරන්න
මම කියනල්ලා මේ මේ රටේ මේ රටේ මේ රටේ මනුෂ්‍යයාගේ භාෂණේ නිදහස නැති කළා මේ 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 ආණ්ඩුව කරන දූෂණ වංචා වැරදි පෙන්වලා දෙනකොට ඒ ඒ ඒවා ඒ ඒ ඒ පෙන්වලා දෙන මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගෙනල්ලා මේ කරන්න යන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ ඒ නිසා අපි අද දන්නවා අද IMF දෙවෙනි
මන්තුමා අවසන් කරන ඔබතුමා විනාඩි දෙකකට වැඩි කාලයක් අරන්
තියෙනවා මට තක්කර
දෙන්න පාරම්පරික දෙනමාරි
වර්ග හම්බෙයි කියලා අද වෙනකොට
දෙවෙනි අවසන් කරන මන්තුමා
ඔබතුමාලා යන්නේ කොහෙද මල්ලපොල් තමයි යන්න තියෙන්නේ ඒක නිසා අපි කියනවා මේ ආණ්ඩුව තවදුරටත් මේ රටේ ජනතාව මත බදු පටවමින් ලයිට් බිල වැඩි කරමින් යන
මන්ත්‍රම අවසන් කරලා ඔබතුමා කරුණාකර අවසන් කරන්න මේ විනාඩි දෙකකට වඩා
අරන් දෙන්න ඔබතුමාලා ජනතාවට සංවේදී වෙන්න රෝගී ජනතාවට සංවේදී වෙන්න මේ රටේ ජනතාවට සංවේදී වෙන්න කියලා ඉල්ලා සිටින
මම ඊළඟට ගරු නලින් ෆර්නැන්ඩෝ මන්ත්‍රමා විනාඩි 20ක කාලයක් දෙනවා
මුලසර හොබන ගරු මන්ත්‍රීතුමනි රේගු ආඥා පනත යටේ බදු නිදහස් කිරීම හා විශේෂ වෙළඳ භාණ්ඩ බදු සංශෝධන කීපයක් විවාදයට ගන්න අවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීම පිළිබඳ මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. එතකොට අද මම හිතන්නේ විශේෂයෙන්ම අපිට පනත් කීපයක් සඳහා අද අපි සාකච්ඡා මේ විවාදය කරුවත් මූලිකව මට අද මම දැක්කා විපක්ෂයේ කතා කරපු සියලු කතිකාව වැඩි අවධානයක් යොමු කරුවා මේ IMF වාර්තාව දෙවැනි වාර්කයේ ලබා ගැනීමට තියෙන වාර්තාව සම්බන්ධ මම මේ අවසාන වශයෙන් කතා කරපු හර්ෂ ඩී සිල්වා මැතිතුමත් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මැතිතුමත් මම දැක්කා විශාල වශයෙන් ඒ සම්බන්ධව කතා කරුවා ඒ වගේම මේ විපක්ෂයට මේ වගේ වාර්තාවක් ආපුවම ටක් ගාලා නැට්ට උස ගන්න හිතෙනවා නැට්ට උසගෙන කෑ ගහනවා වටේ මොකද්ද වාර්තාව කියන්නේ අපිට ඕනම IMF හෝ එහෙම නැත්නම් රාජ්‍ය රටක වැඩපිළිවෙලක් යද්දී ඒ සඳහා ලබා දෙන වාර්තාවක්. ඒ වාර්තාව අරගෙන ඒක තියෙන දෙයක් වරගෙන ඉතින් ඒක නැට්ට උස්සගෙන වටේ යනවා. මේකේ අපි කරන්නේ ඒක එක දෙයක් පමණයි. එතකොට අපි ඒ අස්සෙන් මම දැක්ක හර්ෂ ඩී සිල්වා මැතිතුමා කියනවා මේ වාර්කේ නම් කොහොම හරි ගණීලු. ගන්නවා තමයි. ඒක ඒක නෙමේ සේරම වාර්තා හදලා රටේ අපේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. එතකොට ඊළඟ එක හම්බෙන්නේ නැති වෙයි කියන එක තමයි එයා කියන්නේ. ඒතර ඊළඟ එක හම්බෙන්නේ දවසට කියනවා මේක හම්බෙයි තව එකක් බලන්න ඒක හම්බෙන්නේ නැති. ඒ නිසා මේක කොහෙන්ද කඩා වැටෙන්නේ? රටේ ආර්ථිකය කඩා වටගන්නේ කොහොමද? මේ රජයට වැටෙන්නේ කොහොමද කියන එක දිහා බල බල තමයි මේ අය දේශපාලනය කරන්න කියන එක අපිට පැහැදිලි. අපි කවදාකවත් හිතුවේ නැහැ මේ වගේ රටක් වැටිච්ච වෙලාවේ අඩුම ගානේ රටේ සියලු වක්ෂ විපක්ෂ සියලු දෙනා මේ IMF වැඩපිළිවෙලත් එක්ක සහභාගී වෙලා එකට යන්න ඕනයි කියලා තීන්දුව ගත්ත වෙලාවේදී වත් ඊට පස්සේ මේ සඳහා සහයෝගයක් ලබා දෙයි කියන එක අපි බලාපොරොත්තු වුණා. එතකොට දැන් මේකෙදි මොනවද කියන්නේ? අපිට කරුණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අපි පහුගිය කාලය තුල දැක්කා රටේ නීති වෙනස් කරගන්න, විශේෂයෙන්ම මේ දූෂණය සම්බන්ධ තියෙන නීති වලට අලුත් පනත් ගේන්න, ඒ වගේම ශ්‍රෂ්ඨ විරෝධී පනත් වලට අලුත් සංශෝධන ගේන්න, අලුත් පනත් ගේන්න. මේවා තමයි මේකේ තියෙන්නේ. ඒක නරක දෙයක් නෙමේ. ඒක රටක ආර්ථිකයේ ඉහළ ලඟවන්න අනිවාර්යෙන් මූලිකව රටේ ව්‍යවස්ථාවේ තියෙන වෙනස්කම් කරන්න ඕනේ. ඒ වගේම රටේ නීතිය වෙනස්කම් කරන්න ඕනේ කියන එක ඕනම රටක් පිළිගන්නවා. ඒ නිසා ඒ වගේ දෙයක් වුණාම ඒකේ දිහා බල බල ඒක දිහා කියවන එක නෙමේ පළවෙනියෙන්ම අපි කරන්න ඕනේ. ඊළඟට තියෙන්නේ මොකද්ද? අපේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න වැඩපිළිවෙල. රාජ්‍ය ආදායම වැඩි කරගන්න වැඩපිළිවෙල අපි ඇත්ත කතා කරනවා. අපි පහුගිය කාලේ අපේ තිබ්බ රාජ්‍ය ආදායම විශාල වශයෙන් කඩා වැටීමත් එක්ක නැවත රාජ්‍ය ආදායම වැඩි කරගන්න විශාල වශයෙන් අපිට කටයුතු කරන්න වුණා. මොකද හේතුව මේක එකපාරට අපි රාජ්‍ය ආදායම වැඩි කරනවා කියන එක අපි කිව්වත් මේ අපි අපේ ඇතුළේ තියෙන රාජ්‍ය නිලධාරීන්ගේ ඒ වගේ මේවල තියෙන සිස්ටම් එක අපිට මේ ආදායම වැඩි කරගන්න යම් කාලයක් අවශ්‍යයි. ඒ නිසා ඒ කාලය කළමනාකරණය කරලා ඒ අවස්ථාව ලබා ගන්න තමයි අපි ඒ IMF එකත් එක්ක කරන සාකච්ඡාවලදී පුළුවන් තරම් අපි සාකච්ඡා කරලා අවස්ථාව ලබා ගන්න. ඒ වගේම සංචිත වැඩි කරගන්න වැඩපිළිවෙල සංචිත තා කොච්චර ප්‍රමාණයක් අපිට මේ අවස්ථාවේ වැඩි වෙන්න ඕනද කියන ගැන සාකච්ඡා කරලා ඒ සඳහා එකගතාවයක් ලබා ගැනීම. ඒතොර මේ තියෙන කරුණු සාකච්ඡා කරලා අවසාන තීන්දුවකට ආවට පස්සේ මේකේ වාරිකය ලැබෙනවා. ඉතින් ඒ වෙනකන් ඒක දිහා බල බල උඩ පැනවෙන හිටියට වැඩක් නැහැ. අපේ අවශ්‍යතාවය එහෙම නැත්නම් අපේ වැඩපිළිවෙල ඉදිරියටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අද අපි සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම සම්බන්ධව අපි අද මේ සභාවේ කතා කරන ඒ ගිවිසුම නැවත අපි කොටස් කීපයකින් හතරකින් ආරම්භ කරන මේ ගිවිසුමේ දෙවැනි කොටස අද අපි මේ සභාවේ අනුමත කරනවා. ඒකෙදී අපි බහන්ඩ 1238ක් සඳහා බදු වලින් නිදහස් කරන්න යනවා. ඇයි දැන් අපි කල්පනා කරන්න පුළුවන් මොකටද දැන් මේ අපි පුළුවන් තරම් මේ බදු ගන්න නැතුව බදු නිදහස් කර කර මේ රටේ බහන්ඩ ගේන්න කටයුතු කරන්නේ මේ ඩොලර් නැති වෙලාවේ කියන එක. ඒතකොට නමුත් රටක් වශයෙන් අපි රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා, රටේ ආර්ථික දැක්මක් එමුණත් රටේ ආර්ථිකය දියුණු කරන්න ඕන නම් අපිට අනිවාර්යයෙන්ම සිදු වෙනවා මේ රටේ තියෙන නීති එහෙම නැත්නම් මේ රටේ බහන්ඩ ආනයනය කිරීම තියෙන බද බහන්ඩ ආනයනය කිරීම තියෙන සම්බාධක අයින් කරන්න. මොකද මේකෙදී අපි බලන්නේ අපේ ඩොලර් ටික ඉතුරු ගලන්න ආනයනය තහනම් කිරීම ගැන තමයි අපි සියලු දෙනා කැමති. හැබැයි මේකේ තව එකක් වෙනවා. මේ බහන්ඩ ලංකාවට ගෙනල්ලා මේක අපේ පාවිච්චිල සඳහා පමණක් නෙමෙයි මේ සඳහා අපි දේවල් එකතු කරලා නැවත අපනයනය කිරීම සඳහා පාවිච්චි කරනවා. එතකොට අපිට අවශ්‍යයි අපනයනය දියුණු කරගෙන එහෙම නැත්නම් අපනයන ආදායම වැඩි කරගන්න. ඒ නිසා මේ වැනි ආනයනය කටයුතු කරන්නේ සම්පූර්ණ අපේ පාවිච්චි විතරක් නෙමේ අපනයන කටයුතු සඳහා අමුද්‍රව්‍ය විදියට පාවිච්චි කරනවා. ඉතින් එතකොට අපිට වෙනවා මේවා සඳහා අපිට විශාල මේ සහන ලබා දෙන්නේ වහන ලබා දෙනවා කියන්නේ ඒ තුලින් තවත් දෙයක් අපිට කරගන්න වෙනවා. අද පහුගිය කාලේ දිහා බලපුවම අපේ ඩොලරය විශාල වශයෙන් ඉහළ යාමත් තුල අමුද්‍රව්‍ය ගෙන්නේදී විශාල වශයෙන් මුදල් ප්‍රමාණයක් අපිට ගියා. ඒතර ඒකෙදී වෙද්දී අපිට අපනයන සඳහා බාණ්ඩ නිෂ්පාදනය කරද්දී විශාල මිල ඉහළ යාමක් තුල අපිට අන්තර්ජාතික වශයෙන් තරඟ කරන්න තියෙන හැකියාව අපිට අඩු වුණා. ඒ තුල වෙනත් රටවලට අපේ අපනයන තියෙන අවස්ථා වෙනත් රටවලට යන්න ගත්තා. ඒ නිසා අපි අද වෙද්දී මේ පුළුවන් තරම් බදු සහන එහෙම නැත්නම් මේ නිදහස් කිරීම තුලින් ගේන අමුද්‍රව්‍ය වලට මේ නිෂ්පාදනය වැඩි කරන තුලින් අපනයන සඳහා ඒ අපනයන කරුවන්ට අවස්ථාව ලබා දීපු තුලින් නැවත අපනයන ආදායම වැඩි කරගන්න වැඩපිළිවෙලකට අපිට යන්න පුළුවන්. දැන් මේකෙදි අපි කතා කරා විශේෂයෙන්ම මේ බදු අපි සීමාව ඉවත් කරද්දී මේ ආනයන කරන්න තිබ්බ බහණ්ඩවල අපි නිදහස් කරා යද්දී අපිට කිව්වා දැන් ඕක කරපු ගමන් මේ ඩොලර එක නැගී 400 425ට දැන් ඔන්න දැන් නගින්න යන්නේ. දැන් මොකද මේ අය බඩු ලංකාවට ගේන්න ඔන්න අවසර දෙන්න යන්නේ. එතකොට
ඔව් ඔව් සමභිමන්තුවා
මම හිතන්නේ මේ මෙච්චර වැදගත් විවාදයක් විවාද වෙන අවස්ථාවේ මේ විපක්ෂයේ මම හිතන්නේ කවුරුවත් කිසිම කෙනෙක් නැහැ. ඉතින් මේවා මම හිතන්නේ මේ රටට එළිදරව් කරන්න එකම මන්ත්‍රීවරයෙක්වත් නැහැ සභාවේ.
ඔහරි ඔව් නයිමන්
මයි මම මේ කිව්වේ මේ අය උදේට ඇවිල්ලා අර තියෙන රිපෝට් එකක් ගිහපෙගේ උඩේ ගිහලා නැට්ට උස්සලා ගිහිල්ලා හිමීට ගිහිල්ලා හැන්දෑවේදී ගෙදර යනවා. මේක තමයි ඇත්ත தත්තේ. ඉතින් රටට මේක වැඩ කරන්න ඕන අය එහෙම නැත්නම් රටේ වගකීම් ගත්තා ඒ ටික කරද්දි මේගොල්ලෝ ඇවිල්ලා උදේට ටීවී එකට ඉන්න එහෙම නැත්නම් ඔය ෆොටෝ එකක් දාගන්න වැඩක් කරලා ගෙදර යනවා. ඉතින් ඒක තමයි රටේ විපක්ෂයේ සහ රට යහමගට ගන්න රට සංවර්ධනය කරන උපදෙස් දෙන මිනිසුන්ගේ தත්ත්වය මේක තමයි මේ පාර්ලිමේන්තුවේ මේ ඉස්සරහ දිග බැලුවම තේරෙනවා රට කොච්චර සංවර්ධනය කරන්න රට ගොඩ ගන්න මේ අය කොච්චර කැප වෙනවද කියන එක මේ විපක්ෂයේ දියා බැලුවම අපිට තේරෙනවා. ඒතර අනිත් එක තමයි අපි කතා කරන්නේ කිසිම වෙලාවක පුජ්‍යලයන්ට ගහන එකක්වත් පුජ්‍යලයන්ට මඩ ගහන එකක්වත් අපි කරන්නේ අපි කතානේ විෂයක් සම්බන්ධ කරුණකදීවත් ඒ අයට යම් අදහසක් දක්වන්නත් ඒ අය කවුරුත් නැහැ. ඉතින් ඒක තමයි මේ රටේ තියෙන தත්ත්වය. ඒ කෙසේ වෙතත් අපිට අපේ බාරගත් වැඩ කොටස කරන්න අපිට වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන් අපි දැන් අද කතා කරේ අපිට මේක තිබ්බේ අපි මේ ආනයන සීමා කිරීම තුළ විශේෂයෙන් අපිට අන්තර්ජාතික ජීවිසුම් වලදී විශාල ගැටලු සාගත தත්ත්වයන් අපිට පැන නැගුණා. විශේෂයෙන්ම තානාපති වලදී විශේෂයෙන්ම ඒ විදේශ දූත පිරිසෙද්දී ඒ අය අපෙන් අහන්නේ ආනයන සීමා ඉවත් කරන්න තියෙන හැකියාව මොකද්ද? කවදද මේ ආනයන සීමා ඉවත් කරන්න කියන එක. ඒ නිසා තමයි අපි රටක් විදිහට දිගින් දිගටම මේ සම්බන්ධව කටයුතු කළා. මේ ආනයන සීමා අඩු කිරීම තුළ මේ අය මේ අපේ රටේ අපනයන කරුවට වගේම අපේ රටේ කර්මාන්ත කරුවට වගේම මේ සියලු දෙනාට මේ අවස්ථාව ලබා දෙන්න. එතකොට අර මම ඒ වෙලේ කිව්වාගේ මේ තුළ බය වුණා ඩොලර් එක නැගී ඩොලර් එක ඉහළට නැගී මේ ආනයන කටයුතු අපි නිදහස් කිරීම තුළ. නමුත් අපි ඉතාමත් ක්‍රමානුකූලව මේ සැලසුම් කළ මේ නිදහස් කිරීම තුළින් අපිට ඩොලර් එක ඉහළට යන්නේ නැතුව රුපියලට සාපේක්ෂව ඩොලර් යගේ හොඳ මට්ටමක පවත්වා ගන්න අපිට හැකියාව ලැබුණයි කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම අපි දැන් කතා කරනවා විශේෂයෙන්ම අපි අද කතා කරද්දී බලන්න ඕන පහුගිය අවුරුද්දකට එකයි මාස අවුරුදු එකහමාරකට ඉඳි ඉස්සෙල්ල මේ රටේ බැංකු පොලිය කොයි විදිහට තිබ්බේ. එතකොට බැංකු පොලිය 107කට 8ට තිබ්බ බැංකු පොලිය අන්තිමේ 130කට 32කට දක්වා වැඩි වුණා. නැවත අපිට මේ අවුරුද්දක් යද්දී අපිට හැකියාව ලැබුණා 114ට 15කට ගෙන්න තත්ත්වෙට ගේන්න. මේ ඉතාමත් හොඳ තත්ත්වයක්. අපි අද ලෝකයේ මේ ලෝක ආර්ථික අර්බුදය තුළ 101කට 2කට තිබ්බ රටවල් වලත් අද 106ක් 7ක් දක්වා බැංකු පොලිය වැඩි වෙලා විශාල දියුණු රටවල්වත් බැංකු පොලිය වැඩි වෙන තත්ත්වයකට අද විශේෂයෙන්ම අද ඒක අපිට පෙන්නුම් කරනවා. ඒ නිසා ඒ වගේම තමයි උද්දමනය. අද මේ රටේ අපි 170ක තිබෙන උද්දමනය අපිට තනි ඉලක්කයකට ගේන්න අපිට හැකියාව ලැබුණා. එතකොට මේක අපි ලබාගත්තු ජයග්‍රහණයක්. එතකොට ඒ වගේම තමයි ආහාර උද්දමනය ගත්තොත් 94ක තිබ්බ ආහාර උද්දමනය අද වෙද්දී අපි ඍණ 5.1කට දක්වා අපි ගේන්න අපිට කටයුතු කරන්න ලැබුණා. ඒ කියන්නේ උද්දමනයේ වැඩිවීම නැතිව ගිහිල්ලා ඊට පල්ලේ ඍණ ආගයකට උද්දමනයේ අඩු වෙන පැත්තට යන්න අපිට හැකියාව ලැබුණේ අවුරුදු 1යි මාස 3කට පස්සේ. ඒ නිසා විශාල ජයග්‍රහණයක් මේ තුල අපේ ආර්ථිකය තුල අපි අත්පත් කරගත්තා. මේ මම ඒයි මේක මම කිව්වේ මම ඒ කියන්නේ අද මේ අපි ගන්න සෑම පියවරක්ම අපේ ඉදිරි ආර්ථිකයේ ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙල ශක්තිමත් කරන වැඩපිළිවෙල ගන්න තීන්දු. ඒ නිසා තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ අවසාන කාර්තුව අපිට ඉතාමත් වැදගත් අවසාන කාර්තුවක්. මොකද හේතුව අපේ රාජ්‍ය ආදායම් අපිට ඇතුල් කරගෙන වැඩිපුර ගන්නත් ඒ වගේම අපිට ආර්ථික සංවර්ධනය වේගය වැඩි කර ගන්න තියෙන අවසාන කාර්තුව. ඒ වගේම ඒ කාර්තුවේ ගන්න පින්මත් එක තමයි 2024 අවුරුද්ද අපි අද පුරෝකර්තනය කරලා තියෙන විදිහට අපිට ධන ආර්ථිකයක් බවට පත් කරගන්න හැකියාව තියෙන. ඒතකොට කල්පනා කරලා බලන්න මේ රටේ විශාල වශයෙන් රට මුළු ලෝකෙම පිළිගත්ත මේ ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටිලා මේ රට ගොඩ ගන්න බෑ. මේ රටට තියෙන විශාල මේ ප්‍රශ්නේ දිහා බලන්න ලෝකෙම අවධානය යොමු කරලා තියෙන වෙලාවක් අපි අවුරුදු එකහමාරක් අවුරුද්දයි මාස දෙකක් ඇතුළත මේ තත්ත්වයේ ධන ආර්ථිකයක් බවට පත් කරගන්න හැකියාව ලැබෙනවා නම් ඒ ලබා ගත්තේ කොච්චර අමාරු තත්ත්වයක්ද කියන එක අපි සියලු දෙනාටම කල්පනා කරන්න පුළුවන්. මොකද අද ලෝකේ 2024 වෙද්දී ලෝකයේ සියල ඉතාමත් දියුණු ආර්ථික තත්ත්වවල තියෙන රටවලත් උපරිම යන්න පුළුවන් 3%ක ආර්ථික සංවර්ධන වේගයක් කියන එක ලෝකෙම පුරෝකර්තනය කරලා තියලා හමාරයි. ඒ නිසා අපිට පුළුවන් නම් මේක 1.8කට 1.9කට යන්න අනිවාර්යෙන්ම අපි ඊළඟ 2024 අවුරුද්ද වෙද්දී අපිට මේ රට හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන් කියන එක මම මතක් කරන්න ඕන. ඒ වගේම තමයි මේකේ අද අපි විශේෂයෙන්ම සඳහන් කරන කාරණාවක් තමයි තවත් අපි විශේෂ පනතක් අපි අද මේ අවස්ථාවේ ගන්නවා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සංශෝධන යටතේ අපි අද ගන්නවා බඩ ඉරිඟු සඳහා අපි පහුගිය කාලය තුල විශාල වශයෙන් මේ රටේ බිත්තර මිල සහ කුකුල් මස් මිල ඉහළ ගියා. කුකුල් මස් කිලෝ එක රුපියල් 1650යි 1700ක් දක්වා ගියා. මම මේ සඳහා විශාල කැපකිරීමක් කෙරුවා මේක මිල අඩු කරගන්න. ඒ නිසා අද වෙද්දි අපිට හැකියාව ලැබලා තියෙනවා රුපියල් 980ක් රුපියල් 1000ක් සීමා දක්වා මේ මිල අඩු කරගන්න. අපි රුපියල් 700ක ප්‍රමාණයක් මිල අඩු කර ගැනීමක් සඳහා මට අවස්ථාව ලැබුණා. ඒ වගේම බිත්තර. අද මම වෙළඳ අමාත්‍යාංශය බාර ගන්න වෙලාවේ බිත්තරයක් තිබ්බේ රුපියල් 45ට 48ට අවසානයේ මාස දෙකක් තුනක් ඇදී මේ බිත්තර රුපියල් 75ට 80ට 85ට ගිය නිසා තමයි කොච්චර රටේ ආර්ථික ප්‍රශ්න තිබ්බත් කොච්චර රටේ ඩොලර් අවශ්‍යතාවයේ තිබ්බත් අපි රටේ ජනතාව වෙනුවෙන් තීන්දුව කළ බිත්තර ආනලනය කරලා අද වෙදි රුපියල් 35කට බිත්තර ලබා දෙන වැඩපිළිවෙළත් සාමාන්‍ය වෙළඳ පොලේ රුපියල් 42කට 43කට බිත්තර ලබා දෙන වැඩපිළිවෙළකට ගියේ. ඒක දෙන ගමන් අපි ඒ මත යැපෙන්නේ නැතුව මම ඒක තමයි කිව්වේ අපිට අවශ්‍ය කරන බඩිනුගු ප්‍රමාණය ගේන්න අපි අද රුපියල් 75ක තියෙන බද්ද රුපියල් 25ක් බවට අඩු කරලා ඒ හරහා ඒ ගොවියට ඒ සහනය ලබා දීලා ඒ හරහා තමන්ගේ නිෂ්පාදනය වැඩි කරගන්න වැඩපිළිවෙළකට අපි අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා තමයි ඒවල නිෂ්පාදන වියදම අඩු වීම තුල නැවත වෙළඳ පොළ තුලට අඩුවට ඒ භාණ්ඩ ලබා ගන්න කටයුතු කරන්නේ. ඒක බිත්තර ගොවියටත් ඒක බලපානවා. ඒ වගේම කුකුල් මස් ගොවියටත් ඒක බලපානවා. ඒ නිසා අපි මේ දෙක බොහොම සමතුලිතව පවත්වාගෙන යන්න කටයුතු කිරීම තමයි ආර්ථිකයක් ගොඩනගන්න තියෙන එකම අපිට තියෙන මේ අවස්ථාව අපි ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ නිසා ඒ සඳහාත් අපි විශාල වශයෙන්
ඕඩර් ප්ලීස් ගරු නියෝජක කතානායකතුමා මුලාසනයට පැමිණෙන්න.
එනිසා විශේෂයෙන්ම බඩ ඉනුගු අපි ආනයනය කිරීමේදී ඒ කටයුතු කරේ මේ දේශීය නිෂ්පාදනක රැක් ගන්න. මොකද පහුගිය කාලේ අපි දැක්කා අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මේ රටේ නිෂ්පාදන සඳහා ගෙන්න ගන්න බැරිවීම තුළ අපේ රටේ කොච්චර නිෂ්පාදනය කඩා වැටුණද ඒ නිෂ්පාදනය කඩා වැටීම තුළින් රටේ ආර්ථිකයට කොච්චර බලපෑවද කියන එක අපි දන්නා. මොකද අපි කවුරුත් පිළිගන්නවා අපේ රටේ ගෙනිච්චිය පොහොර ප්‍රතිපත්තිය නිසා මේ රටේ කොච්චර කුෂිකර්මාන්තයට බලපෑමක් වුණාද ඒ හරහා රටේ දේශීය නිෂ්පාදනය කොච්චර කඩා වැටීමට ලක් වුණාද කියලා. අපි උදාහරණයක් ගත්තොත් ලංකා ඉතිහාසයේ වැඩිම සහල් ආනයනය කිරීමට ගිය අවුරුද්දේ අපිට කරන්න සිදු වුණා හාල් මෙට්‍රික් ටොන් 107,000 ප්‍රමාණයක් US මිලියන 350කට ආසන්න ප්‍රමාණයක් අපේ රටෙන් එළියට ගියා මේ සහල් ආනයනය කිරීම සඳහා. ලංකා ඉතිහාසයේ කවදාකවත් එච්චර හාල් ප්‍රමාණයක් ගෙනල්ලා නැහැ. ඒතර අපිට මේකෙන් පේනවා කොච්චර ඒ පොහොර ලබා දීම නොහැකියාව තුළ රටේ කෘෂිකර්මාන්තයේ කඩා වැටීම තුළ කොච්චර හානියක් මේ රටේ ආර්ථිකයට සිදු වුණාද කියලා. ඊට අමතරව හාල් විතරක් නෙමේ පළතුරු සඳහා ඒ වගේම එළවලු සඳහා ඒ වගේම අනිකුත් බොහෝක සඳහා මේ පොහොර ප්‍රතිපත්තිය සහ අපිට මුදල් නැතිකමින් අපිට ඒ කෘෂි කෘමීන් සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය ඒ වගේම දිලීර සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය ගෙන්න ගන්න හැකියාව තිබ්බේ නැහැ. ඒ නිසා අපේ වගා සම්පූර්ණම විනාශ වෙන්න ගත්තා. ඒ නිසා රටේ තියෙන නිෂ්පාදනයේ කඩා වැටීම තුළ රටේ තියෙන සම්පූර්ණ සංවර්ධනයේ කඩා වැටීමට ලක් වුණා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මේ සෑම දෙයක්ම අපිට මේ ආණ්ඩුවට කරගහන්න සිදු වුණා. එහෙම නැත්නම් මේ වගකීම් බාර ගන්න සිදු වුණා. එතකොට ඒ තියෙන වෙලාවේ තමයි මේ කොවිඩ් වසංගතයත් එක්කම ලෝක ආර්ථික අවපාතයක් සිදු වුණේ. එතකොට මේ තුල මේ කරන වැඩ කටයුත්ත සම්බන්ධව මං හිතන්නේ විපක්ෂයක් විදිහට සියලු දෙනාගේම සහයෝගය ලබා දෙනවා මිසක් මේ IMF එකේ වාර්තා වර්ගන උඩ පැන පැන කතා කිරීමේ කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන එක අපි කටයුතු අදහස් දක්වන්න ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම පහුගිය කාලේ අපි මේ අන්තර්ජාතික ගිවිසුම් නැවත සක්‍රිය කරලා වෙළඳ ගිවිසුම් සක්‍රිය කරන වැඩපිළිවෙලට ගියා. මොකද පහුගිය අවුරුදු දෙක තුනක් කාලය තුළ අන්තර්ජාතික වශයෙන් තිබ්බ වෙළඳ ගිවිසුම් වල තත්ත්වය අපි විශාල වශයෙන් පඩා වැටීමට එහෙම නැත්නම් මේ ආර්ථික අර්බුදය තුළ අපිට ඒ සඳහා කටයුතු කරන්න හැකියාව ලැබුණ නැහැ. මේ වෙද්දි තමයි නැවත ඒවා සක්‍රිය කළ නැවත ඒ ගිවිසුම් පනගස්සල ගන්න අපිට හැකියාව ලැබුණේ. ඒ නිසා තමයි මේ සිංගප්පූරු ගිවිසුමත් අද අපි මේ අනුමත කරන කරන්න මේ බහන්ඩ සඳහා මේ දෙවනි අදියර අපිට ක්‍රියාත්මක කරන්න හැකිනේ. ඒ වගේම තායිලන්තයේ ඒ වගේම විශාල රටවල් ප්‍රමාණයක් අපි මේ වෙද්දී මේ සඳහා වැඩ කටයුතු කරයි යනවා. ඒ වගේම අපි තවත් අවධානය යොමු කරන්න කාරණයක් තමයි විශේෂයෙන් මගේ අත්‍යාංශය යට තියෙන වාණිජ දෙපාර්තමේන්තුව මේ රටේ අපනයනය කරුවන්ට විශාල වශයෙන් සහන ලබා දෙන, එහෙම නැත්නම් දිරිගන්න ඕනේ, එහෙම නැත්නම් දැනුම ලබා දෙන, ඒ වගේම අන්තර්ජාතික වෙළඳාම මේ රටට දිරිගන්නන්ට කටයුතු කරන ආයතනයක්. එතකොට අපි මේ හරහා විශාල වැඩකොටසක් අද වෙදි කරගෙන යනවා. මොකද අපි ඒකෙදි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ රටේ 60%ක් ඉන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. හැබැයි අපි බැලුවොත් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා අපනයන කරුවෙක් වීම වෙලා තියෙන්නේ ඉතාමත් අඩු ස්වල් පොඩි ප්‍රමාණයක්. 100ට ගත්තොත් 103ක් 4ක්වත් 60%ෙන් අපනයන සඳහා කටයුතු කරන්න, අපනයන ආදායමෙන් 5%ක්වත් අපිට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් ලෝකයේ අනිත් දේවල් දිහා බලපොන රටවල් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ තමන්ගේ අපනයන හැකියාව විශාල වශයෙන් දියුණු කරගෙන තියෙනවා. ඒ නිසා අපි ප්‍රධාන මහා පරිමාණයේ අපනයන කරුවන් මත යැපි ඉන්න එක නෙමේ, අපිට ගම්වල ඉන්න එහෙම නැත්නම් අලුතෙන් පටන් ගන්න තියෙන එහෙම නැත්නම් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ව අපනයන කරුවා බවට පත් කරගන්න අපි විශාල වැඩ කොටසක් කරනවා. ඒ නිසා මම අද දිස්ත්‍රික් මට්ටමේ සෑම දිස්ත්‍රික්කයකටම අලුත් නිපැයුම් කරුවන් අලුත් නිෂ්පාදකයන්ව දිරිගන්වන්න එහෙම නැත්නම් එයාට දැනුම ලබා දෙන වැඩපිළිවෙලක් අද අපි ආරම්භ කළා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල මේ වෙද්දී අවසන් කරලා තියෙනවා. ඒ නිසා අපි දිස්ත්‍රික්ක 24 තුලම මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒකෙදී අපි වැඩි අවස්ථාවක් එයාට ලබා දෙනවා. පිටරට තියෙන සම්මන්ත්‍රණ පිටරට තියෙන දැනුම ලබා දෙන ඒවලට, ඒ වගේම එක්සිබිෂන්ස් ප්‍රදර්ශනවලට සහභාගී වෙන්න එයාට ඒ ඇණුම් ලබා ගන්න, ඒ අයට ඇණුම් වලට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න වැඩපිළිවෙලක් අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ මේ දීර්ඝ කාලින වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා පටන් ගත්තේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන්න බෑ එකපාරට මේ අපනයන ආදායම වැඩි කරගන්න. ඒ නිසා තමයි පහුගිය කාලේ දිහා බලපුවම අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා අපි බංග්ලාදේශයේ අපි වියට්නාමේ හිටියේ එක මට්ටමක අපනයන ආදායම. අද වෙද්දී අපි අපනයන බිලියන 13ක් ගද්දී බංග්ලාදේශයේ 325ක් මමන ගන්නවා. වියට්නාමයේත් ඒ වගේ ප්‍රමාණයක් ගන්නවා. එතකොට ඒ අය කොච්චර ප්‍රමාණයක් දිනු වුණත් අපිට ඒ තත්ත්වෙන් ළඟා වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ සඳහා වැඩ පිළිලක් තිබෙන්නේ නැහැ. අපි විශාල මහා පරිමාණයේ අපනයන කරුවන් පමණක් යැපිලා අපි ඒ අයට විතරක් මේ වක්කීම් බාර දීලා රජයක් විදියට ඒවට බැදිහත් නොවුන ප්‍රතිඵල අද අපි මේ වෙනකොට දකිනවා. අපි බලනවා 1 බිලියනකින් මේක වැඩි කරගන්නවත් අපිට විශාල පරිශ්‍රමයක් එහෙම නැත්නම් විශාල වෙහෙසක් දරන්න ඕන. හැබැයි එන්නේ නැහැ. පහුගිය කාලේ අපිට දැක්ක දේ තමයි මේ ආර්ථික කඩාවැටීම තුලදී අපි තමයි අඳුනාගත්තේ අපේ තියෙන ප්‍රධාන ආදායම් තුන කොච්චර දුරට අපි සීමා කරගෙන තියෙනවද මේ අපේ ආර්ථිකය හකුලා ගන්න කියන එක අපිට පේනවා. මොකද විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය කියන රටක තියෙන ප්‍රධාන ආදායමක් වෙන රටවල් තියෙනවා. අපේ රටේ පළවෙනි තුන ඇතුළ තියෙන සංචාරක ව්‍යාපාරය කොවිඩ් වසංගතය තුළ ආර්ථික කඩාවැටීමක් තුළ එකපාරට 100%කින් නැවතුණු ගමන් අපේ සම්පූර්ණ ඒ ආදායම නැති වෙනවා. ඒ වගේම තමයි විදේශ ප්‍රේෂණ ඒ අවස්ථාවේදී විශාල වශයෙන් අඩුවීම සිදු වුණා. ඒ වගේම අපනයනේ අඩු වුණ ගමන් අපේ රට කඩාවැටෙන්න පටන් ගත්තා. ඒ නිසා අපිට හැම දෙයකම අපිට වෙනත් විකල්ප තියෙනවා. විශේෂයෙන්ම අද වෙද්දි මේ රටේ අපිට සේවා සැපයුම් අංශයේ විශාල වශයෙන් දියුණු කරගන්න අපිට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම තාක්ෂණය සම්බන්ධ ශේෂ්ඨ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා මේ රටට. ඒතොර ඒ සඳහා අවධානය අපි යොමු කරන්නත් සඳහා ඒ සඳහා එන අවස්ථාවන් හැකිය හැම අවස්ථාවම ප්‍රයෝජන ගන්නත් මේ සියලු ආයතන වලට ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි ළඟ තියෙන්න ඕන. මම විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අයවැය තුලදී මේ සඳහා විශාල වැඩපිළිවෙලක් ඉදිරිපත් කරයි රජය. ඒ වගේ මේ සඳහා අපි පුළුවන් තරම් අපි ඒ සඳහා අපේ අවධානය යොමු කරලා තියෙනවා. මොකද හේතුව අපි පහුගිය කාලේ දිහා දැක්කම අපි ආයෝජනය කරා, එහෙම නැත්නම් අපේ ආණ්ඩුවේ සල්ලි අපි වියදම් කරපු වල අපිට ප්‍රතිඵලයක් ලැබුණාද කියන ප්‍රශ්නේ අපිට එනවා. අපි පෞද්ගලික අංශයේ සාමාන්‍ය සල්ලි වියදම් කරුවා නම් ඒ අය ඒකට return of investment, ඒ කියන්නේ තමන්ට ඉන්වෙස්ට් කරපු ප්‍රමාණයට මුදලක් බලාපොරොත්තු ඒගොල්ලෝ ඒක ලබා ගන්නවා. හැබැයි රජයේ සල්ලි අපි ඉන්වෙස්ට් කළා, එහෙම නැත්නම් රජයේ දිනුණු සල්ලි වලට ප්‍රතිලාභ ලැබුණාද කියලා දිහා බැලුවොත් ඒ තුල තුල අපිට තේරෙනවා ඒ ඉස්හාමත් අඩුවෙන් එහෙම නැත්තම් ප්‍රතිලාභ නෙමේ තිබ්බ ටිකක් නැති වෙලා තියෙන නිසා අනිවාර්යෙන්ම අපිට ඊළඟ අවුරුද්ද වෙද්දී රජයේ අපි මුදල් වියදම් කරනවා නම් අපි මොන ශේෂ්ඨ සඳහා වියදම් කරන්න ඕනද අපේ ආදායම වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය කරන ශේෂ්ඨ සඳහා කොච්චර මුදල් ප්‍රමාණයක් අපි දෙන්න ඕනද කියන එක තීන්දුව කරන්න ඕන මේ අයවැයදී විශේෂයෙන්ම ඒ සඳහා විශාල ප්‍රමාණයක් දිරි ගැන්වීමක් අපි මේ අවස්ථාවේදී කරනවා කියන එක මතක් කරන්න මොකද එහෙම නැතුව ගියොත් අපි හිතන්නේ නෑ ලේසියෙන් මේ ආර්ථිකය අපිට ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා අපි කවුරුත් නිකන් කිව්වට එහෙම ආර්ථිකය ගොඩ එන්නේ නෑ එතකොට එහෙම නැත්නම් ඔය කතා කරපු විදිහට අද මේ ආර්ථිකයේ තියෙන මේ තියෙන දැනුමයි මේ තියෙන කියවන්න පුළුවන්කමයි මේ තියෙන පඬිතකමයි තිබ්බම ආර්ථිකය දියුණු වෙනවා නම් මං හිතන්නේ අපේ රටේ ආර්ථිකය ලෝක ආර්ථිකයේ ඉහළම ආර්ථික තත්ත්වයටපත් වෙන්න තරම් අපේ අයට කයිවාරු ගහන්න පුළුවන්. ඒ මේ සියලු කයිවාරු කාර්යයන්ගේ අවසාන ප්‍රතිඵලය තමයි Tamanta ආණ්ඩුව දුන්නම ඒ ආණ්ඩුව කරගන්න බැරුව තවත් තිබ්බට වැඩිය ආණ්ඩුවේ ආර්ථිකය කඩාවැටලා නැති කරලා තවත් මොන හරි බොරුවක් කියලා ඒක තව කාටරි බාර දෙනවා. ඉතින් මේක තමයි මේ රටේ සිද්ධ වුනේ. නමුත් මෙවැනි පල්හැට වැටිච්ච ආර්ථිකයක් නැත්තරම නැති වෙලා බිඳුවට වැටිච්ච ආර්ථිකයක් වැටිලා බාරගත්තු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුවට තියෙන්නේ එතනින් උඩ එන්නේ. ඒක අපි පෙන්වලා තියෙනවා. මොකද අපි පහුගිය කාලේ දිහා බලපුවම අපේ සෑම අවුරුද්දෙන් අවුරුද්දටම අපිට තිබ්බ අපේ ආර්ථික ශක්තිය පල්හැට ගෙනාවා. ඒ කියන්නේ අපිට තිබ්බ දියුණුව අපෙන් පල්හැට ආව අවුරුදු 10ක් 12ක් ඇතුළත දියුණුවුන් නැහැ. එතකොට මේක තමයි අපි තේරුම් ගන්න ඕන. එතකොට මේ කොයි ආණ්ඩු කවුරු කෙරුවත් මේකට සම්බන්ධ වෙච්ච පුජ්‍යලයෝ මේකේ හරි දේ හරියට තේරුම් ගත්තේ නැහැ නැත්නම් ඒකට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරුවේ නැහැ. ඒ නිසා මේ තමයි අපිට ලැබිච්ච අවස්ථාව. විශේෂයෙන්ම සමහර රටේ මිනිස්සු කිව්වා මෙච්චර වැටුණට පස්සෙවත් මුන් මේ දේ තේරුම් අරන් මේක හදයි කියන එක. ඒ නිසා මේ සම්බන්ධවත් මේ වතාවෙත් මේ වැඩේ කරන්නේ නැත්නම් මං හිතන්නේ අපේ රට කවදාකවත් ගොඩ ගන්න බෑ මේ තියෙන ප්‍රශ්نين. ඒ නිසා විශේෂයෙන්ම අපි සඳහන් කරොත් අපිට විශාල ශේෂ්ඨ ගණනාවක් මේ ආර්ථික කඩාවැටීම තුළ අපිට පසුබෑමට ලක් වෙන්න තිබුණා. විශේෂයෙන්ම අධ්‍යාපන ශේෂ්ඨය, විශේෂයෙන්ම සෞඛ්‍ය ශේෂ්ඨය, විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවය, ආහාර සුරක්ෂිතතාවය
සභානායකතුමා දිනේ කටයුතු අවසන් වන තෙක් වැඩිපුර කාලය ලබා දීමට සභාවේ කැඟද
ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්න විශාල වශයෙන් මේ රටට පැලපෑවා. විශේෂයෙන්ම අධ්‍යාපන ශේෂය ගත්තොත් දරුවන්ට පාසල් යන්න කාලය යන්න බැරි වෙලා දරුවෝ අධ්‍යාපනයෙන් ඈත් වෙලා දරුවන්ට පහසු ගන්න නැතුව ඔන්ලයින් හරහා මාර්ගස්ස ඔස්සේ අධ්‍යාපනය ලබන්න කියලා ඒ සියලු දේ කරලත් අවුරුදු ගාණක් එයාට පාසල් යන්න දුර අධ්‍යාපනයක අද වෙදී අධ්‍යාපන ඇමතුමා සහ මේ රජය සඳහා එකෙන් එක පියවර අරගෙන නැවත අධ්‍යාපන ක්‍රමය නැවත ඒ තත්ත්වයට ගේන්න විශාල වශයෙන් කටයුතු කරනවා. සෞඛ්‍ය ප්‍රශ්නෙත් එහෙමයි. සෞඛ්‍ය ගැන විශාල ප්‍රශ්න තියෙන කතා කරනවා. හැබැයි කවුරුත් කතා කරන්නේ නැහැ මේ කොච්චර අමාරුවෙන්ද මේ තත්ත්වය ගොඩ ගන්න. එහෙම නැත්නම් මේ කොච්චර අමාරුවෙන්ද මේකට අපේ රජයේ වියදම් කරන්න. එහෙම නැත්නම් මේක පාලනය කරන්න. එහෙම නැත්නම් මේ සඳහා විසඳුම් ලබා දෙන්න කියන එක කවුරුත් කල්පනා කරන්නේ නැහැ. මේ සේරම ඇවිල්ලා කතා කරන්නේ ලෝකේ තියෙන ඉහළම රටක තියෙන සෞඛ්‍ය ශේෂ්ඨය දිහා බලලා ඒ තත්ත්වය හිතාගෙන මේ රටේ සෞඛ්‍ය ශේෂ්ඨය අධ්‍යාපන ශේෂ්ඨේ එහෙම නැත්නම් ආහාර සුරක්ෂිතතාවය එහෙම නැත්නම් ජීවන වියදම ගැන කතා කරනවා. මේක කතා කරුවයි කියලා අවසානයේ කතා කරන්න පුළුවන්. මේකේ ප්‍රතිඵල ලැබෙන පුජ්‍යලයට ඒකේ අගේ එහෙම නැත්නම් ඒකේ ඒ ප්‍රතිලාභේ ලැබෙන්නේ නැත්නම් මේකේ අපි කොච්චර කතා කරනවත් වැඩක් නැහැ. ඒ නිසා තමයි මම හිතන්නේ අපිට දැන් මේ අවස්ථාව ටිකෙන් ටික ලැබෙනවා. හැබැයි ඒ කෙසේ වෙතත් රටේ ජනතාවට පොදුයි අපි කතා කරොත් රටේ ජනතාවට අමාරුයි. මේක තමයි අපි ඇත්ත කතා කරන්න ඕන. මොකද මේ රටේ ජීවන වියදම් පිළිබඳ ප්‍රශ්නේදී අපි කොච්චර කතා කරත් මේ ආර්ථික අර්බුදය තුළ ලෝක ආර්ථික අර්බුදය තුළ ලෝකේ සියලු රටවල් වල ඉන්න මිනිස්සුන් තමන්ගේ ආදායමට සාපේක්ෂව වියදම් වැඩිවීම ලෝකෙම තියෙනවා. ඒ තුළ සියලු රටවල් වල මිනිස්සු මේකේ පීඩනය ලබනවා. ඒතකොට ඒක මේ රට තුළ ඊටත් වැඩියෙන් ලැබීමේ තමයි අද අපේ රටේ තියෙන මේ විශාල ප්‍රශ්නේ. ඒ නිසා අපි හැටි ඉක්මනින් අපි හිතන්නේ මේ කාර්තුවෙන් පස්සේ ඊළඟ අවුරුදු දෙසැම්බර් 2024 අවුරුද්ද අපි මේ විදිහට පවත්වාගෙන යන්න මේ රජයේ මේ කටයුතු කළොත් අපි හිතනවා මේ ආර්ථික සංවර්ධනත් එක්ක මේකේ ප්‍රතිඵල ලැබේ ජනතාවට. විශේෂයෙන්ම ආහාරවල මිල අඩු වීම ඒ වගේම මේ උද්යමන වේගය දිහා බලපම ආහාර උද්යමනයේ වේගය දිහා බලපුවම අපිට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන තවත් මාස කිහිපයක් ඇද්දී විශාල වශයෙන් ආහාර මිල අඩු කරගන්න අපිට හැකියාව ලැබෙයි. ඒ නිසා ඒ තුළ අපිට පුළුවන් වේ ජනතේ ජනතාවට සහන ලබා දෙන්න. ඉතින් මම විශේෂයෙන්ම අද ස්තුතිවන්ත වෙනවා මේ අද ගත්තු මේ තීන්දුව සම්බන්ධව විශේෂයෙන්ම රටේ නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍ය කරන තීන්දුවත් ඒ වගේම අපනයනය සඳහා අවශ්‍ය කරන තීන්දුවත් ඒ වගේම මේ ආර්ථිකය ශක්තිමත් කරන්න එහෙමද පණගස්සන්න අවශ්‍ය කරන තීන්දුව මේ මුදල් අමාත්‍යාංශය තුලින් ලබා ගැනීමත් ඒ තුල IMF දෙවනි වාර්ෂිකය ලබා ගැනීමේදී තියෙන මේ තියෙන විසඳුම් ලබා දෙන වැඩපිළිවෙළත් මේ අද සාකච්ඡා කරපු වෙලාවේ මම හිතන්නේ ඉතාමත් රජයක් විදියට මේ ගත්තු වැඩපිළිවෙළ සාර්ථකයි. එනිසා අද අපි කෙසේ කවුරු කිව්වත් මම හිතන්නේ අපිට මේ මාස කීපය තුලදී ඉදිරි මාසයේ කීපෙදී අපිට මීට වැඩිය හොඳ තත්ත්වයකට යන්න අවස්ථාව ලැබෙයි කියලා බලාපොරොත්තු අපිට තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තව මාසෙකින් එන අපේ අයවැය තුලදී 2024 සඳහා ලබා දෙන අයවැය තුලදී රටේ ජනතාවට පැහැදිලි දර්ශනයක් ලබා දුන්නොත් එහෙම නැත්නම් වැඩපිළිවෙළක් ලබා දුන්නොත් ජනතාව 2024 අවුරුද්දේ බලාගෙන එහෙම නැත්නම් 2024 අවුරුද්දේ බලාපොරොත්තු සහගත වර්ෂයක් විදියට පිළිගනී කියන බලාපොරොත්තුවත් මට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි අද මේ අවස්ථාවේ මට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය ප්‍රකාශ කරමි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතිය කරවා මත්තෝනේ. අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 දෙවැනි වර කීවීම ශ්‍රී ලංකා ජාතික අක්සි බැංකු බාර 50 කැටුම් මත දෙවැනි වර කීවීම සභාවකෙන්ගද
ආයි
කාර්ක සභාව ශ්‍රී ලංකා ජාතික අක්සි බැංකු බාර 50 කෙටුම් පත පළවෙනි වගන්තිය සභාව එකඟද
ආයි
දෙවන වගන්තිය සභාව එකඟද
ආයි
තුන්වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
තුන්වන වගන්තිය දෙවන පිටුව 31 පේලිවත් කොට ඒ වෙනුවට පහක් දැක්වෙන කොටස ආදේශ කරන්න ගාස්තුවක් ඔවුන්ගේ ණය කර ගැනීම එසේ වුවද මෙම ඡේදයේ ප්‍රකාරව කුණීත පටක හා වෙනත් පටක ලබා දීමේදී සෑම අවස්ථාවකදීම රජයේ රෝහල් විසින් සහ ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් කළ ඉල්ලීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය
තුන්වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද
ආයි
හතරවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
හතරවන වගන්තිය තුන්වන පිටුව නවවන පේලිය සිට දොළොස්වන පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කොට ඒ වෙනුවට පහක් දැක්වෙනකොට සාදේශ කරන්න එක මෙහි මින්පතු සභාපතිවරයා යනුවෙන් සඳහන් කරනු ලබන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කඩතුන් ලැබිය යුතු සෞඛ්‍ය විෂය පවරුන් ලැබ ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා දෙක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා
හතරවන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද
ආයි
පස්වන වගන්තිය සභාව එකඟද
ආයි
හයවන වගන්තිය සභාව එකඟද
ආයි
හත්වන වගන්තිය සභාව එකඟද
ආයි
අටවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
අටවන වගන්තිය හයවන පිටුව 1 නවවන පේලිය සිට 11 පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කොට ඒ වෙනුවට පහක් දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas සභාපතිවරයා නොපෙමිණි අවස්ථාවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් MRSCමේ මූලස්තුන දැරිය යුතුය
අටවන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද
ආයි
නවවන වගන්තිය සභාව එකඟද
ආයි
දහවන වගන්තිය සභාව එකඟද
ආයි
11 වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
11 වගන්තිය 8 පිටුව 120 පේලිවත් කොට ඒ වෙනුවට පහක් දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas සෞඛ්‍ය අමාත්‍යංශ විමසා මණ්ඩලය විසින් සකස් කරන ලද බඳවා ක්ලෝස් ඉන්වර්ටඩ් කමස් නමවන පිටුව 2 23 පේරිවත් කොට ඒ වෙනුවට පහ දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas නිශ්චල ප්‍රධාන ත්‍යාග පරිත්‍යාග සහ
රික්තවරණ
ක්ලෝස් ඉන්වර්ටඩ් කමස් 10 පිටුව 3 දෙවන පේරිවත් කොට ඒ වෙනුවට පහ දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ මෙම පනත මගින් බලය පවරුන් ලබන්නා වූ වෙනත් ක්‍රියා සහ දේවල් close inverted commas
11 වගන්ති සභාවයකින්ගද
ආයි
සංශෝධන සහිතව සභාවයකින්ගද
ආයි
12 වගන්ති සභාවයකින්ගද
ආයි
13 වගන්ති සභාවයකින්ගද 14 වගන්ති සභාවයකින්ගද
ආයි
15 වගන්ති සභාවයකින්ගද
ආයි
16 වගන්ති සභාවයකින්ගද
ආයි
17 වගන්ති සභාවයකින්ගද
ආයි
18 වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
18 වගන්තිය 12 පිටුව 125 පේලිවත් කොටේ වෙනුවට පහ දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas ලැයිස්තුවක්ද සමග අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුය විගණකාධිපතිගේ වාර්තාවද සමග වර්ෂය සඳහා භාරයේ විගණන කරන ලද ගිණුම් එකී වාර්තාවට අමුණු ලැබිය යුතුය. ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් 228 වන පේලියවත් කොට 25 දක්වන කොටස ආදේශ කරන්න within inverted commas සමගයේ සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ සභාගල ගත කළ යුතුය. ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්
18 වන වගන්ති සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
19 වන වගන්ති සභාව එකඟද?
ආයි.
20 වන වගන්ති සභාව එකඟද?
ආයි.
21 වන වගන්ති සභාව එකඟද?
ආයි.
22 වන වගන්ති සභාව එකඟද?
ආයි.
23 වන වගන්ති සභාව එකඟද?
ආයි.
24 වන වගන්ති සභාව එකඟද?
ආයි.
25 වන වගන්ති සභාව එකඟද?
ආයි.
26 වන වගන්ති සභාව එකඟද?
ආයි.
27 වන වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍ය.
27 වන වගන්තිය 17 වන පිටුව 1-10 වන පේලිවත් කොටේ වෙනුට 5 දක්වන කොටස ආදේශ කරන්න within inverted commas නවන තැනත්තන්ගේ අයකල යුතු ගාස්තු ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් 2-13 වන පේලිවත් කොටේ වෙනුට 5 දක්වන කොටස ආදේශ කරන්න within inverted commas අනුගමනය කළ යුතු ක්‍රියාපටි පාටිය සහ ඊ කුණීත පටක සහ වෙනත් පටක සඳහා විද්‍යුත් ක්‍රමෙන් ඉල්ලීම් කිරීම හා සම්බන්ධ කාරණා ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
27 වන වගන්ති සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
28 වන වගන්ති සභාව එකඟද?
ආයි.
29 වන වගන්ති සභාව එකඟද?
ආයි.
30 වන වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍ය.
30 වන වගන්තිය 19 වන පිටුව 1-10 වන පේලිවත් කොටේ 5 දක්වන කොටස ආදේශ කරන්න within inverted commas මත බඳවා ගන්න ලැබිය යුතුය. 4 මේ පනත ආරම්භ වන දින හෝ එදිනට පසු එහෙත් කුණීත පටක සහ වෙනත් පටක සඳහා විද්‍යුත් ක්‍රමෙන් ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් මෙම පනත ඇතුළත සාදුන් ලබන යම් නියෝගයක් බලාපොරොත්තු වන දිනට පෙර ආතුව ඉදිරිපත් කරන්නා වූ කුණීත පටක සහ වෙනත් පටක සඳහා වූ යම් ඉල්ලීමක් මේ පනතේ කාර්ය සඳහා මේ පනත ඇතුළත වළංගු ලෙස ඉදිරිපත් කර ඇති ලෙසටත් ඒ අනුව ක්‍රියාකරනු ලැබිය යුතු හැකියි ලෙසටත් සලකුණු ලැබිය යුතුය. ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
30 වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
31 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
32 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
පූර්විකාව සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්ති සභාව එකද?
ආයි.
නාමය සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි එක්රස්. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වන වර කීම කරුව මාතේතුමා.
අනත් කෙටුම්පත දැන් තුන්වර කීතුවේ යෝජනා කරමි.
සභාව එකඟද?
ආයි.
ශ්‍රී ලංකා අක්ෂි ජාතික අක්ෂි බැංකු භාර පනත් කෙටුම්පත්
කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම හා අනුශාංක සංශෝධන සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයි.
ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ 20 අංක 3 සභාව එකඟද?
ආයි.
20 අංක 4 සභාව එකඟද?
ආයි.
20 අංක 5 සභාව එකඟද?
ආයි.
20 අංක 6 සභාව එකඟද?
ආයි.
20 අංක 7 සභාව එකඟද?
ආයි.
20 අංක 8 සභාව එකඟද?
ආයි.
විෂයංක 9 ඉදිරිපත් කිරීම.
විෂයංක 9 ඉදිරිපත් කරන
සභාව එකඟද?
ආයි.